ඒ ගෞරවනීය ස්වාමීන් වහන්ස සද්ධාවන්ත පින්වත්නි අද සෙනසුරාදා දවසේ සාමාන්‍යයෙන් නිස්සරණ වනයේ ධර්ම සාකච්ඡාවක් කරනවා. ගිය සතිය අපිට ඒක කරගන්නත් අපහසු වුණා. නමුත් මේ සතිය අවස්ථාවක් ලැබිලා තියෙනවා. ඉතින් පූජනීය ලොකුසාන ආසේ සේනාසනයෙන් බැහැරව සිටින නිසා ඒ වගකීම මට හැරිලා තියෙනවා. ඉතින් කාට හරි මෙතෙන්ට එන්න වෙනවා. එතකොට අපි මෙතෙන්දි කරන්නේ මුලින්ම යෝගාශ්‍රමීය කතිකාවත හෝ යෝගාශ්‍රමයේ දිනචරියාව මතක් කරගන්නවා මුලින්ම. ඊට පස්සේ සංගීත සූත්‍රය මුල් කරගෙන ධර්ම සාකච්ඡාවක් පවත්වනවා. ඉතින් ඒකේ කොටසක් තමයි අද ඉදිරිපත් කරන්න තියෙන්නේ. හොඳයි, ඉස්සෙල්ලම යෝගාශ්‍රමයේ කතිකාවත අපි ගිය සැරේ මොකක්ද අන්තිමට කරේ? මං හිතන්නේ එදා ඉදිරිපත් කරේ උත්තරානන්ද සායන් වහන්සේ. මට මතක විදිහට යෝගාශ්‍රම කතිකාවතේ දෙවෙනි කොටස තමයි කරේ. එතකොට දිනචරියාව කිව්වා නම් හරි දැන් හද. එහෙනම් යෝගාශ්‍රමීය දිනචරියාව මතක් කරන්න කියලා මම සීවලී සායන් වහන්සේගෙන් ඉල්ලා සිටිනවා.
අවසරයි ස්වාමීන් වහන්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. යෝගාවචර දිනචරියාව සුමිහිරි නිවහන් සැපතින් සුමිහිරි නිවන් සපතින් සැනසෙනු කැමති දිවිපුදා සසුන්ගත යෝගාවචරයා විසින් ඒ උතුම් අර්ථය සිදුකර ගැනීම තමාගේ ප්‍රධාන කාර්ය බව නිතර සිහියේ තබාගත යුතුය. අරුණට පළමුව අවදිවීම නොගිලන් සෑම දෙනාගේ සිරිත විය යුතුය. අවදි වූ විගස අස්නෙන් නැගිට සිරුරු කිස සඳහා සුළු කාලයක් ගෙවා පිරිත් බණ බවුන්හි යෙදී නොසිස් දිනයක් කරගත යුතු. බුදු උවටන, ඇදුරු උවටන, ගිලන් වැඩිහිටි උවටන යන ආදියෙහි සුදුසු කල්හි යෙදී රිසිනම් හීල් දානේ කිස සඳහා බොජුන් හලට ගොස් නොපමාව එහි වත් සපයා සිය කුටියට යා යුතු. බණදහම් පුහුණුව සිරුරු පිළිදැගුම් බවුන් ඈ නියතු කිසෙහි යෙදී පිඩු සඳහා ගෙඩිය යෙදවීමට පළමුව පිරිසිදු පැනින් යෙදු පාත්‍රය තවිකායෙහිලා තැන්පත් කොට තිබිය යුතු. පිණ්ඩපාතය සඳහා ගෙඩිය හැඬ වූ කල තෙරුන් පුදා පාසිවුරු දරා කමටහන් ගත් සිතින් නියමිත තැනට මිනිත්තු පහක් පමණ සුළු කාලයකින් පැමිණ අනෙක් පිරිසත් සමග කමටහන් මෙනෙහි කරමින් ගොස් අසුන් හල අසලදී මෙත් කමටහනින් යුතුව පිඬු පිනිස හැසිර පිඬු පිළිගෙන පෙරලා එන කලද කමටහන් නොහැර ආ යුතු. බොජුන් හල වත්සපයා දිවා වන්දනායෙන් පසු පැයක් පමණ පුරුදු බවුන්හි යෙදී පිරිවැහුම් නැතොත් ඉතුරු කාලයද භාවනා සඳහාම ගෙවිය යුතු. සවස පහට පමණ වත් පිළිවෙති යෙදී සන්ධ්‍යා භාවනා වන්දනාදිය නිමවා වැඩිමහල් ආදියන්ගේ සුවදුක් සොයා රිසිනම් ගිලන්පස කිස සාදා පිරිසිදු සිතින් තමන් වසන කුටියෙහිට යා යුතු. පෙරයම අවසන් වනතුරු පිරුවහන බණක් නැතොත් කමටහන්හි කල්ගෙවා අලුයමට පෙර අවදි වෙමි. සනිටුහන් කොට ගෙන රෑ 10ට නිද්‍රෝපගත විය යුතු. තමාගේ දිනපතා සියලු වැඩ සනිටුහන් කොට ලියාගත් කාලසටහනක් තමා ඉදිරියේ තබාගත යුතුය. මොනම කාරණාවක් නිසාවත් එය කඩ නොකිරීමට අදිෂ්ඨාන කරගත යුතුය. දායකයන් සමග ප්‍රත්‍ය සම්බන්ධව කතා නොකළ යුතු. ආරාධනාවක් ඇතොත් ගුරුන් වැඩිහිටියන්ගෙන් අවසර ඇතිව ධර්ම දේශනාවට සම්බන්ධ විය යුතුය. තමා යෝගාවචරයෙකු බව සිහියේ තබාගෙනම ඒ කාලයේ සිහිනුවණින් ගෙවිය යුතුය. ඇතුළත තොරතුරු පිටත දීමටත් ඇතුළත තොරතුරු පිටත දීමත් පිටත තොරතුරු ඇතුළට ගැනීමත් නිසා වාද විවාද පහළ වීමට ඉඩ ඇති හේයින් එයින් මුළුමනින්ම ආරක්ෂා වීමට සිතට ගත යුතුය. ඔබගේ ගමනාදී ඉරියව් පැවැත්වීම ඔබ ගුණාගුණ පහළ කරන ගමනක් වනෙහි
මගක්
පහළ කරන මගක් වන හේයින් නියම ශ්‍රමණාකල්පය රහසත් එලිපිටත් ඔබෙන් තොර නොවන සේ හැසිරිය යුතුය. කතාවත් මීටම ඇතුළත් වෙයි. තම තමාට කරගත හැකි සියලු වැඩ තමා විසින්ම කර ගැනීමට යෝගාවචරයාට
කර ගැනීම
යෝගාවචරයාට සුදුසුය. එබඳු දේහිදී ශාන්ත දාන්ත පැවැත්ම සාරුප්‍ය ශ්‍රමණාකල්පය යන මේවා නොබිඳෙනසේ එහි යෙදිය යුතු බව කලින්ම සිහි තබා ගත යුතුය. නිකරුණේ එකතු වී කතා කරමින් සිටීමට තබා වැඩිපුර වචනයක් පවා කතා කිරීමට යෝගාවචරයාට ඉඩ නැත. එහෙයින් අත්‍යවශ්‍යක කිසක් නැතහොත් අන් වසන කුටියකට නොවැදිය යුතුය. බුද්ධ වන්දනා පිණ්ඩපාත ගමන් හිදීද ගමනාගමන සුද්ධිය නිතර පැවැත්විය යුතුය. අනිකාට හිරිහැර වනසේ භාවනාවක් පවා නොකිරීමට ඔබ යුතුකම්
නොකිරීම
ඔබ යුතුකම නම් අනුන් මැද තමා ගුණවත්කම් සපන්කම් හුවා දැක්වීමෙක් ඔබට ඕනෑ නැත. තමා නිතරම පරිහරණය කරන පිරිකර නියමිත තැනක තැන්පත් කර තබා ගැනීමට පරිහරණයට පහසු වෙයි. වැඩ කටයුතුද ඉක්මන් වෙයි. සිතද තැන්පත් වෙයි. සිතට එන අරමුණු නිසා ඇල්මක් හෝ ගැටීමක් හෝ වෙන යම් කිසි උපක්ලේශයක් පහළ වන විට ඒ නුවණින් සලකා තමාගේ යෝගාවචරකම ඉස්මතු කොට සිහියට නගා එබඳු උවදුරු මැඩලීමට සමතකු විය යුතුය. බහැර පිරිසිදුව නිතර රැකගනිමින් දසධම්ම සූත්‍ර, ආකංකේය සූත්‍ර ආදී සූත්‍ර ධර්මයන්ද සංවේග වස්තුද දවසට කිහිප විටක් සලකමින් ඇතුළත පිරිසිදුකමද දියුණුවෙන් තබා ගැනීමට නිතර සිතාගත යුතුය. සංඝයාගේ කුදුමහත් වැඩ හොඳින් කිරීමට මෙන්ම මිනිත්තු 15ක් පමණ සාරවත් ධර්මානුශාසනයක් කිරීමටද පුරුද්දක් තබා ගත යුතුය. කරන හැම වැඩක්ම ක්‍රමානුකූලවත් හොඳට පිරිසිදුවත් කිරීමට සිතට ගත යුතුය. ආගන්තුකව පැමිණෙන පැවිදි පින්වතුන්ට වත් දැක්වීම ඔබ ගුණ දියුණුවට උපකාර වන්නාසේම සංවාසාරහ නොවන්නන් හා ගැටීම ගුණ පරිහානියට හේතුවන වගද තදින් සිතට ගත යුතුය. පිටත අත්‍යවශ්‍යක ගමනක් යෑමට ඇතොත් එය යෝගාශ්‍රමීය කතිකාවතෙහි සඳහන් ලෙසින් කළ යුතුය. වත් පිළිවෙත් සම්පූර්ණවද පිරිසිදු ලෙසද ක්‍රමානුකූලවද කරන සැටි උගෙන එහි යෙදීම ඔබේ සීල පරිපූර්ණයට උපකාරවන බව සලකා වත්ත සම්පන්නයකු වීමට උත්සාහ ගත යුතුය. ප්‍රමාණය ඉක්ම කෙරෙන ලියුම් ගනුදෙනුවද යෝගාවචර තත්වයට බාධාවන අභ්‍යන්තර බාහිර සම්බන්ධ කන්ද ඇත්හැර දැමිය යුතුය. සැහැල්ලු පැවැත්ම පැවිදි ජීවිතය පවත්වා ගැනීමේ පහසුම් ක්‍රමය හෙයින් පොතපත පවා අධිකව ගොඩගසා ගැනීමෙන් වැළකීම ඔබේ යුතුකම විය යුතුය. අසභ්‍ය ප්‍රවෘත්ති වලින් ග්‍රහණ ප්‍රවෘත්ති පත්‍ර අසලටවත් නොගත යුතුය. ශ්‍රී කල්යාණ යෝගාශ්‍රමීය කතිකාවතට හා මෙම ස්ථානයේ කතිකාවතරද එකඟව වැඩගෙන යාම මෙහි වසන ඔබේ හා අන්‍යයන්ගේ පහසුව සඳහා වෙනු ඇත. එහෙයින් එය ඔබේ සිතට වද්දා ගැනීම ඔබේ යුතුකමය. යෝගාවචර දිනචරියාවයි.
ඊට පස්සේ හොඳයි. දැන් අපි මේ මතක් කරගත්ත යෝගාවචර දිනචරියාව ඊට පස්සේ අපි ධර්ම සාකච්ඡාව සඳහා මාතෘකාව සපයා ගන්නවා සංගීත සූත්‍රයෙන්. මේ සංගීත සූත්‍රය එතකොට අපි මේ වෙනකොට හයක් කාරණා හයක් අන්තර්ගත කොටස ගත කරන්නේ. ගිය පාර මට මතකයි අපි සාරාණීය ධර්ම නිස්සාරණීය ධර්ම සම්බන්ධයෙන් තමයි කතා කර කර හිටියේ. ඒකේ මුදිතාව ගැන මට මතකයි අපි ආනේ උපේක්ෂාව ගැන කතා කළා. උපේක්ෂාව ගැන කතා කළා. ඊට පස්සේ තියෙන කොටස තමයි අද යෙදিলা තියෙන්නේ. ඉතින් මම නැවතත් සීවලි සායන් වහන්සේට ආරාධනා කරනවා අදට නියමිත මේ සංගීත සූත්‍රයේ කොටස ඉදිරිපත් කරන්න කියලා.
අවසරයි සායන් වහන්සේ.
හරි.
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. දීඝනිකාය 3 වෙනි පොත දීඝනිකාය පාතික වග්ගය 224 වෙනි පිටුව.
අත්තිකෝ ආවසව තේන භගවතා ජානතා පස්සතා අරහතා සම්මා සම්බුද්දේන ච ධම්මා සම්ම දක්ඛාතා තත්ත සබ්බේ හේව සමග්ගේ හේව න විවදිතබ්බං යදිදං බ්‍රහ්මචරියං අද්දනියං අත්ත තිරස්තිතිකං තස්ස බහුජන හිතාය බහුජන සුඛාය දේවානුකම්පාය අත්තාය හිතාය සුඛාය දේව මනුස්සානං කතමේ ච.
ඒක සිංහල එකක් චුට්ටක් කියලා ඉන්න.
ඇවැත්නි දන්නා දක්නා අරහත්යෝ සම්මත් සම්බුද්ධ වූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් මොනවට වදාරන ලද ධර්ම හය කෙනෙක් ඇත. යම්සේ මේ සස්න දීර්ඝ කාලයක් පැවතිය හැකි වත්නේද, බොහෝ කලක් සිටිය හැකි වත්නේද, එසේ වනු පිණිස එහි තොප සියලු දෙනාම විසින් සමගව ගැයිය යුතු, විවද නොකළ යුතු. එය බොහෝ දෙනාට හිතසුව පිණිස, බොහෝ දෙනාට සුව පිණිස, ලොවට අනුකම්පාව පිණිස, දේව මනුස්සනට යහපත පිණිස, වැඩ පිණිස, සුව පිණිස වන්නේය. කවර ධර්ම හයක්ද?
ච ඒකේ හය තමයි ච නිස්සරණියා ධාතුයෝ. ඒකේ දැන් ඒතර අපිට කියන්න තියෙන්නේ අන හරි කියන්න.
ඉදාවසෝ බික්කු එවං වදෙය. අනිමිත්තාහි කෝ මේ අවසෝ. චේතෝ විමුක්ති භාවිතා බහුලී කතා යാനി කතා වත්තු කතා අනුට්ඨිතා පරිචිතා සුසමාරද්දා අත්තච පණමේතං නිමිත්තානුසාරී විඥානං හෝතිති සෝ මාහේවන් තිස්ස වචනියෝ මායස්මා එවං අවච මා භගවන්තං අබ්බාචික්කි නහි සාදු භගවතා අබ්බක්කානං නහි භගවා එවං වදෙය. අට්ඨානමේතං ආවසෝ අනවකාසෝස් යං අනිමිත්තාය චේතෝ විමිත්‍යා භාවිතාය බහුලී කතාය යാനി කතාය වත්තු කතාය අනුට්ඨිතාය පරිචිතාය සුසමාරද්දාය අතච පනස්ස නිමිත්තානුසාරී විඥානං භවිස්සතිති නේතං තානං විජ්ජති නිස්සරණං හේතං ආවසෝ සබ්බ නිමිත්තානං යදිදං අනිමිත්තා චේතෝ විමුක්ති. අවත්නි අනිමිත්ත චේතෝ විමුක්තිය රහත්ඵල සමවත මා විසින් වඩන ලද්දේය. බහුල වශයෙන් කරන ලද්දේය. යානයක්සේ කරන ලද්දේය. වාස්තු කරන ලද්දේය. අනුෂ්ඨාන කරන ලද්දේය. මොනවට සම්පූර්ණ කරන ලද්දේය. එතෙකුදු වුවත් මගේ ඒ සිත රාග නිමිත්තාදී නිමිති අනුව යන්නේ වේ යයි කියන්නේ නම් එසේ නොකියාවා යයි හේ කිය යුතු වන්නේය. ආයස්මත්තෙමේ මෙසේ නොකියාවා භාග්‍යවතුන් වහන්සේට අභ්‍යක්කාන දෝෂාරෝපණ නොකරේවා භාග්‍යවතුන් වහන්සේට අභ්‍යක්ඛාන කිරීම නොමැනව භාග්‍යවතුන් වහන්සේ මෙසේ නොම වදාරණ සේක. ඇවැත්නි අනිමිත්ත චේතෝ විමුක්තිය වඩන ලද කල්හි බහුල වශයෙන් කරන ලද කල්හි යානයක් බඳු කරන ලද කල්හි වාස්තුවක් ප්‍රතිෂ්ඨාවක් කරන ලද කල්හි අනුෂ්ඨිත සම්පූර්ණ කරන ලද කල්හි පුරුදු කරන ලද කල්හි මොනවට සම්පූර්ණ කරන ලද කල්හි එසේ කරන ලද නොමුද්දු ඔහුගේ සිත නිමිති අනුව යන්නෙක් වන්නේය යනමය නොකරුණික මෙය අවකාශ කරුණු නැති එකක මේ කාරණය විද්‍යාමාන නොවේ. ඇවැත්නි යම් අනිමිත්ත චේතෝ විමුක්තියක් වේද මෙය සියලු නිමිත්තන්ගේ නික්මීමෙන් වේයයි මෙසේ හෙතෙම කිය යුතු වන්නේය.
ඔච්චරක් තමයි ඉතින් අද කරන්න තියෙන්නේ. ඉතින් ඇත්තටම මෙතන තනිකරම විපස්සනාවට අදාළ කොටසක් අද තියෙන්නේ. කියන්නේ අනිමිත්ත පැත්තක් කතා කරන්න තියෙන්නේ. ඉතින් ඒක අපිට මෙහෙම ගන්න පුළුවන්. දැන් අහලා ඇති නේද චේතෝ විමුක්ති? නෑ, චේතෝ විමුක්ති කියනට වඩා මුලින්ම කතා කරන්න පුළුවන් විමෝක්ෂ මුඛ තුනක් අහලා තියෙනවද නැද්ද? ඈ, විමෝක්ෂ මුඛ තුනක් තියෙනවා. ඒ කියන්නේ නිවන් දොරටු, නිවන් දොරටු තුනක් තියෙනවා. මොනවද තුන? ඔව්, ඒ කියන්නේ පටන් ගන්න උතනින් අනිමිත්ත, අප්පනිහිත, ශුඤ්‍යත. එතකොට මේ අනිමිත්ත දැන තමයි අද ටිකක් කතා කරන්න තියෙන්නේ. ඒක ඉතාම වැදගත්. ඒ කියන්නේ අත්‍යවශ්‍යයි මේ ටික. ඒ කියන්නේ මේ භික්ෂුන් වහන්සේලාට, යෝගාවචරයින්ට, මොකද අපි විපස්සනා කරනවා නම් මේ තුනෙන් එකකින් ගොඩ යන්න ඕනේ. ගොඩ යන්න ඕනේ කියන්නේ මෙතනින් තමයි නිකන් අර කැස් බෑවා විසුදුරෙන් එළිය දානවා වගේ නේද? මේ තුනෙන් එකක් ගන්නට මේ සමබර වෙලා නැත්නම් මේ එළඹිලා එතනින් තමයි මුලින්ම කෙනෙක් කියන්නේ හිතේ කිසිම උපාදානයක් රහිතව නිදහසක් භුක්ති විඳින හම්බෙන්නේ. ඉතින් ඇත්තට මේ අනිමිත්ත කියන එක තනිකරම විපස්සනාවේ අනිත්‍ය ලක්ෂණය හා බැඳිලා තියෙනවා. දැන් හිතන්න අපි සාමාන්‍යයෙන් සරල විදිහට පටන් ගත්තොත් සක්මනකට ගිහිල්ලා කෙනෙක් සක්මනක් කරනවා. ඉතින් එයා මුලින් එච්චරම විපස්සනාවක් ගැන දන්නේ නැහැ. හිත ඉතින් එහෙම කරගන්න තමයි බලන්නේ නේද? හිත දුවනවා, ආයි ගේනවා, හිත දුවනවා, ආයි ගේනවා. ඉතින් ඔහොම පටන් තමයි පටන් ගන්නෙ. එහෙම පටන් අරගෙන හිතන්න දැන් එයාට පුළුවන් වුණා දැන් පියවර 20ක් යන්න. ඊට පස්සේ හැරෙන්නත් පුළුවන්, එන්නත් පුළුවන්. ඉතින් ඔහොම හදාගෙන යනවා කියලා හිතන්නකෝ. ඉතින් එහෙම යනකොට දැන් එයාට ටිකක් සතිය තහවුරු වුණානේ කියන්නේ. සතිය තහවුරු වුණාම ඒ කියන්නේ දැන් හිත එහෙම එහෙ යන්නේ නැහැ. හොඳට දැන් මේ වුමනා කරන අරමුණේම තියෙනවා කියලා දැන් විශ්වාසයක් ගොඩනගෙනවා. ඊට පස්සේ එහෙම යනකොට දැන් ඊළඟට එයා බලනවා මේකේ ලක්ෂණ ටිකක් තව බලන්න. දැන් සතිය තහවුරු වුණාට පස්සේ සතියෙන් මොහේ යනවා වෙනුවට ඒක නිකාං වෙහි සමාධියකට වැටෙන්න දෙනවා වෙනුවට දැන් දානවා ප්‍රඥා පැත්ත. ඒ කියන්නේ යෝනිසෝ මනසිකාරයක් ඒකට එකතු කරගෙන එක නිකන් අපේ අතින් කරන්න වෙනවා. නැත්තම් හිත කැමති නිකාං ඔහේ ඉන්න ඒක ඒ තරම් ඒක හරියන වැඩක් නෙමෙයි. එතකොට නිකන් හිත සමාධියකට බර වෙන්න පුළුවන්, හිත හැකිලෙන්න පුළුවන්, සැඟ වෙන්න පුළුවන්, උදාසීන වෙන්න පුළුවන්, නිින්ද යන්න පුළුවන්, බාධා ගොඩක් තියෙනවා. ඉතින් එතෙන්දී අපි නිකන් උනන්දු කරලා අර මේ ධම්මවිචේ පැත්තකට දාන්න වෙනවා. ඒක බුධාන්තර විස්තර කරනවා. අය මේ බොජ්ජංග ධර්ම වඩනකොට මුලින්ම සතිය තහවුරු කරගත්තට පස්සේ හොඳ අඛණ්ඩ සතියක් නැත්තම් මේ පතිත්ත සතියක් හදාගත්තට පස්සේ මේ දෙවැනි පියවරට ධම්මවිචයට උත්සාහ කරන්න කියලා කියනවා. තථා සතෝ විහෙරන්තෝ ධම් ධම්මං පඤ්ඤාය පවිචිනති පවිචරති පරිවිමංසං ආපජ්ජති කියලා ඔය ආනාපාන සති සූත්‍රයේම හරි ලස්සනට විස්තර කරනවා. හොඳට ඒ සතිමත් වෙච්ච අරමුණම දැන් ප්‍රඥාවකින් සොයලා බලනවා, විමසා බලනවා, විමර්ශනය කිරීමක් කරනවා. එතකොට තමයි මේකේ ලක්ෂණ පේන්න ගන්න. ඉතින් එතනත් පේන්න ගන්න ලක්ෂණ ඉතින් අපි ධාතු මනසිකාරය පැත්තෙන් කියනවා නම් තුන්කක් කියලාට තද ගතියක්, මුරුදු ගතියක්, බර ගතියක්, සැහැල්ලු ගතියක්, එහෙම නැත්නම් ගොරෝසු ගතියක්, සිනිඳු ගතියක් කියලා ඔන්න පටවි ලක්ෂණ පේන්න පුළුවන්. එහෙම නැත්නම් උණුසුමක් සිසිලක් කියලා තේජෝ ලක්ෂණ පේන්න පුළුවන්. එහෙමත් නැත්නම් හිතන්න සෙල වෙන ගතියක්, චංචල වෙන ගතියක්, කම්පණ වෙන ගතියක් කියලා ඔන්න වායෝ ලක්ෂණ පේන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඉතින් කලාතුරකින් කෙනෙකුට ආපෝ ලක්ෂණ පේන්නත් පුළුවන්. මොකද ආපෝ ලක්ෂණේ තරම්ම පහසු නෑ හඳුන ගන්න. ගලන ගතියක්, පිඳු කරන ගතියක් වැටෙන්නත් පුළුවන්. ඒතර මෙන්න මේ මට්ටමට එන්නම ඕනේ ඉතින්. يعني යෝගාචරයේක් මෙතෙන්ට එනවා කියන එක අත්‍යවශ්‍යයි. ඉතින් ඊට මෙහා ගොඩක් දේවල් උත් තියෙනවා. මම මේ ටික කියන්නේ නැතුව කියන්නේ. ඒ කියන්නේ හිත ආරමුණට දන්ව ගන්න එක, ඊළඟට හිත පිට යන එක වළක්ව ගන්න එක, ඉතින් ඒකට කරන විවිධාකාර උපක්‍රම, ඉතින් ඔක්කොම ඉතින් දාලා, ඉතින් ඔක්කොම හරහා ගිහිල්ලා සාර්ථක වුණාට පස්සේ තමයි දැන් යෝගාචරය මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ ආට දැන් මේ ලක්ෂණ ටික පේන්න ගත්තා. හිතන්න අපි වේදනානුපස්සනාව පැත්තෙන් කියනවා නම් හිතන්න දැන් එයා මුලින්ම ඉතින් හිතේ යම්සි එකඟතාවයක් හදා ගන්න වෙනවා. එක පාටම ඉතින් වේදනානුපස්සනාවක් කළා තේරුමකුත් නැහැ. හිතේ ආනාපාන සතියක් කරහා නැත්තම් පිම්බීමක් හැකිලීමක් වගේ දෙයක් කරහා යම් පමණක එකඟතාවයක් හදාගෙන ඊට පස්සේ පුළුවන් කයට දැනෙන වේදනාව බලන්න. ඉතින් එතනින් පටන් ගන්න එක ලේසි. එක පාටම හිතට දැනෙන වේදනාව අල්ලන්න අමාරුයි. ඉතින් කයේ සැප වේදනාවක් පහළ වෙනකොට සාමාන්‍යයෙන් මොකද වෙන්නේ? සැප වේදනාව පහළනකොට ඒ ගිහින් ඒක අල්ල ගන්නවා නේද? ගිහිලා ඒකට පුදුම නැඹුරුවක් ඇති වෙනවා. ඒක ආසාවක් ඇති වෙනවා සැප වේදනාවක් නේ කියලා. දුක් වේදනාවක් ආව ගමන් ටක් ගාල නැගිටලා යන්න හදනවා, දුකයි කියලා කෑ ගහනවා, අඬනවා, එහෙම දෙයක් තියෙනවා. උපේක්ෂා වේදනාවකදී නිින්ද යනවා නේද? ඉතින් ඔක තමයි සාමාන්‍යයෙන් වෙන්නේ. ඉතින් ඔය දේ වළක්වගෙන හොඳට මෙන්න මේක සැප වේදනාවක්, මෙන්න මේක දුක් වේදනාවක්, මෙන්න මේක උපේක්ෂා වේදනාවක්, ඔන්න දැන් ආයි ආව සැප වේදනාවක් කියලා මේ එන ඕනම වේදනාවක් හොඳට බලන් තරම් අපි හදා ගන්න ඕනේ. නේද? එතකොට ලේසි නැහැ ඉතින්. මේ කියන දේවල් ටක් ගාලා කියලා දැම්මට මේ සෑහෙන මාස ගණන් වල මේ ප්‍රතිපදාවක් තමයි මේ විනාඩියෙන් කියන්නේ. ඉතින් එතකොට මේ ඔක්කොගෙම යනකොට කරගෙන යනකොට සෑහෙන වලවල් වල වැටෙනවා, පටලෝ ගන්නවා. ඉතින් කතන්දර ගොඩක් තියෙනවා. ඉතින් මේ ඔක්කොම බාධා ජයගනිමින් යන යෝගාවචරයට තමයි ඔන්න දැන් පුළුවන් වෙන්නේ. සැප වේදනාවක් ආවහම ඒකට ඇලෙන්නේ නැතුව, බැඳෙන්නේ නැතුව, ඒකට ඕන් පඩා කිට්ටු වෙන්න යන්නේ නැතුව, මගේ කියා ගන්න යන්නේ නැතුව යම්කිසි පරතරයක් පවත්වගෙන ඒක දිහා බලන්න. දුක් වේදනාවටත් එහෙමයි, ඒකත් එක ගැටෙන්නේ නැතුව, මගේ කියන්නේ නැතුව, හිතේ තැවුලක් ඇති කරගන්න නැතුව, ආ මෙන්න මේ දුක් වේදනාවක් කියලා බලන්න පුරුදු වෙන්න ඕනේ නේද? ඊට පස්සේ උපේක්ෂා වේදනාවක් ආවමත් එහෙමයි, ආ මේ ඇවිල්ලා තියෙන උපේක්ෂා වේදනාවක් කියලා බොහොම මධ්‍යස්ථව ඒකට නිකන් අර ඈලි මෑලි ගතියක්, ඈනුන් යන ගතියක් ඇති කරගන්න නැතුව එතෙන්දී තවදියක් සහිතව ආ මේක උපේක්ෂා වේදනාවක් කියලා බලන්න අපි හදා ගන්නවා. ඉතින් ටික හැදිලා එන්න ඕනේ. ඉතින් ওই ටික හැදෙන්න තමයි කල් යන්නේ. හිතන්න දැන් ඊට පස්සේ හිතෙත් ඔන්න රාග සිතක් ආව, දේශ සිතක් ආව, නැත්නම් විරාග සිතක් ආව, ඒ කියන්නේ එක්කම්ම සිතක් ආව, නැත්නම් දාන චේතනාව පහළ වුණා, නැත්නම් අපි හිතමු මෛත්‍රී සිතක් ආව. ඉතින් මේ එකක්වත් ලොකු කරගන්න නැතුව, එකකටවත් ලොකු අධික වටිනකමක් දෙන්න නැතුව මේකත් හුදෙක් හිතක්, හුදෙක් සිතුවිල්ලක් කියලා තැන තියලා බලන්න චිත්තානුපසනාවක් වඩන්න ඇත්තට එතන ඕනේ. ඉතින් ඒ කියන්නේ මේ විපස්සනාට උවමනා කරන්නේ මූලික පරිසරය සකස් කරගන්න චුට්ටක් කල් යනවා. ඉතින් අපිට එක පාට මේ සමබරතාවය අරගෙන ගාන්ට ඔය විදිහට අඩියක් පස්සට තියලා බලන බැල්ම, ඒ පරතෝ බැල්ම හදාගන්නත් ලේසි නැහැ. දැන් හිතන්න අපි ඉස්සෙල්ලා හුස්ම දිහා බලන්න ගියාමත් අතින්දි පැටලෙනවානේ නේද? හයියෙන් හුස්ම ගන්න යනවා, නැත්තම් මේ හුස්ම දැනෙන්නේ නැහැ කියනවා, දැනුණත් ඉතින් එච්චර මේ තොරතුරු ටිකක් අපිට නැහැ. ඉතින් වගේ ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඉතින් කාලයක් ගියාට පස්සේ තමයි පුළුවන් වෙන්නේ, ආ දැන් මේ කය එයා විසින්ම හුස්ම ගන්නවා, මම මොකක්වත්ම කරන්න දෙයක් නැහැ, එයාට මේ වැඩේ කරගන්න දීලා මට තියෙන්නේ පැත්තක ඉඳන් බලාගෙන ඉන්න විතරයි. එතන තමයි ගාන්ට සම්බරතාවයක් හැදෙන්නේ. අපි කිසිසේත්ම තොර හුස්මකට බාධා කරන්න හෝ ඒ කුළුප්පා දක්වන්න හෝ එයත් එක මොකක්වත් ඒ බඳු අනවශ්‍ය ඇයි හොඳයිකම් පවත්වන්න යන්නේ නැහැ. හුස්ම ගැනීමේ ක්‍රියාවලිය කය විසින් નિરાයාසයෙන් සිද්ධ කරගන්නවා. මම එතකොට හුස්ම දිහා බොහොම මැදහත්ව බලාගෙන ඉන්නවා. නින්ද ගිහිල්ලත් නැහැ, හිත කලබල කරගෙනත් නැහැ, විසිරෙල්ලත් නැහැ. හොඳට තීක්ෂණව මේ හුස්ම රැල්ලක් ගානේ බලන් ඉන්නවා. ඉතින් එතන මුල් මට්ටමේදී දැනෙන තියෙන ආශ්වාසයක් මේක ප්‍රශ්වාසයක් විදිහට තමයි අහුනේ. මේ කාලයක් කොහොම යනකොට සමහරවිට මේකේ විස්තර ටිකක් පේන්න පුළුවන්. මේක උණුසුම්, මේක සිසිල්, මේක අපි දු මේ නාස්පුඩුවෙන් යනවා, මේක නාස්පුඩුවෙන් එනවා. ඉතින් ඒ කියන්නේ අර පොඩ්ඩක් දැන් හිත බහිනවා ඇතුළට. විස්තර සහිතව පොඩ්ඩක් පේනවා. තවත් ගැඹුරකට යනකොට තමයි ආනාපාන සතියෙදිත් ධාතු ලක්ෂණ පේන්න ඉඩ තියෙන්නේ. නිකං ආශ්වාසයක් ප්‍රශ්වාසයක් ඒක පටන් ගත්තා අවසන්නවා කියන එක සම්මුති මට්ටමක්. ඒකේ අනත්‍යයක් දැකලා එච්චර ලොකුත් තේරුමක් නැහැ. ඒක වුණත් වැටහෙන එකේ නරකකුත් නැහැ. හැබැයි ඊට එහා ගැඹුරකට යන්න ඕන. ඉතින් ඒකෙත් අපිට තේරෙනවා නම් දැන් මේ ආශ්වාසයක් කියලා කියන්නේ කැඩි 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 යන ස්වභාවයක්. ප්‍රශ්වාසයක් කියලා කියන්නේත් කැඩි කැඩි යන ස්වභාවයක්. මේකෙත් තියෙන්නේ නිකං කම්පන ස්වභාවයක්, චංචල වෙන ස්වභාවයක්, චලන ස්වභාවයක්. ඒ චලනයක් කියලා කියන්නේ එක කම්පනයක් කියලා කියන්නේ ඇතිවීමක් නැතිවීමක්. ඊට පස්සේ හිතන්න මේ උණුසුමක් කියලා කියන්නේ ඒ උණුසුමේ හට ගැනීමක් තියෙනවා, මැද හරියක් තියෙනවා, අග හරියක් තියෙනවා. ඊළඟට සිසිලසක උණුසුම මැද හරියක් හට ගන්න පැත්තක් නැත්නම් පටන් ගන්න හරියක් තියෙනවා, මැද හරියක් තියෙනවා, අග හරියක් තියෙනවා. ඊට පස්සේ අපි තුමු වේදනාවක පටන් ගන්න හරියක් තියෙනවා, මැද හරියක් තියෙනවා, අග හරියක් තියෙනවා. සිතවිල්ලක පටන් ගන්න හරියක් තියෙනවා, මැද හරියක් තියෙනවා, අග හරියක් තියෙනවා. දැන් මේ ඔක්කොටම සාධාරණ පැත්තන්නේ කතා කරන්නේ. ඉතින් ඔන්න ඔය ටිකට බුදුහාඳුරෝ දෙනවා රචනයක් සංකත ලක්ෂණ කියලා. දැන් ඔය අහලා ඇති වෙනම සූත්‍රයක් තියෙනවා සංකත ලක්ෂණ සූත්‍රය කියලා. ඒකදී බුදුහාඳුරු කියනවා තීනිමානි වික්ඛවේ සංකතානි සංකත ලක්ෂණානි කතමානි තීනි උපාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති ඍතස් සංයතත්තම් පඤ්ඤායති. අහලා ඇතිනේ නේද? එතකොට මහණෙනි මෙන්න මේ බඳු සියලුම හේතුපත්‍යයෙන් හටගත්ත යම් ධමයක් තියෙනවාද, යම් ධර්මතාවක් තියෙනවාද? අන්න ඒකට ලක්ෂණ තුනක් පොදුයි. මොනවාද? උපාදෝ පඤ්ඤායති. පටන් ගැනීමක් නේද? හට ගැනීමක් පේන්න තියෙනවා. වයෝ පඤ්ඤායති වැයවීමක්, ක්ෂයවීමක්, නිරුද්ධ වීමක් පේන්න තියෙනවා. මේ දෙක අතර නිරන්තර අවසානයක් නැත්නම් නිරන්තර වෙනස් වීමක් පේන්න තියෙනවා. ඉතින් ඔන්න ඕක තමයි විශේෂයෙන්ම පැහැදිලි කරන්නේ. ඒ කියන්නේ සංකත ලක්ෂණ වශයෙන්. එතන මේ ලක්ෂණ ටික මතු වෙන්න ඕනේ. ඒ කියන්නේ අපි මතු කරනවා නෙමෙයි, හේ උමනා කරන පරිසරය සකස් කරලා අපි බලාගෙන ඉන්නකොට මේ ටික තේරෙන්න ගන්න ඕනේ. ඒ කියන්නේ ඒකයි මම නියම් පොදුවේ විස්තර කරේ. ධාතු ලක්ෂණ වලින් හෝ වේවා මේ ටික පේන්න ඕනේ. වේදනා නම් බලන්නේ වේදනාවලනුත් මේ ටික පේන්න ඕනේ. ඊළඟ හිත නිදහ නම් බලන්නේ හිතුවිලි පැත්තනුත් මේ ටික තේරෙන්න ඕනේ. මේ හට ගන්නවා නැත්තම් නැති වෙනවා. ආයි හට ගත්තා ඕන නැතුණා. ආයි හට ගත්තා ඕන නැතුණා. මේ දෙක අතර බොහොම සුළු කාලයක් තියෙන්නේ පැවතීමක්. නමුත් අර යෝගාචරයේ මුලදී පැවතීම දිගට පේන්න පුළුවන්. එයාට ඒ තරම්ම තාම සම්පජඤ්ඤය දියුණු නැහැ, තීක්ෂණ බව දියුණු නැහැ. ඉතින් යාට වැටෙන්න ඔන්න වේදනාවක් පටන් ගත්තා. ඒක විනාඩි 4ක් 5ක් තිබුණා නැති වුණා. සැප වේදනාවක් පටන් ගත්තා විනාඩි 4ක් 5ක් තිබුණා නැති වුණා. උපේක්ෂා වේදනාවක් පටන් ගත්තා විනාඩි 2 3ක් තිබුණා නැති වුණා. ඔහොම චිත්‍රයක් තමයි එන්නේ. ඉතින් ඒක දැන් තාම මදි. තව ඉතින් එහාට යන්න ඕනේ. තවත් එහාට යනකොට තමයි මේවා තියෙන තව සියුම් ලක්ෂණ පේන්න ගන්න. ඉතින් මේවා මේ තරම් පැය ගණන් තියෙන ඒවා නෙමෙයි, විනාඩි ගණන් තියෙන ඒවා නෙමෙයි. තප්පර ගානකුත් නැහැ. ඊටත් කලිනුත් මේක බලනකොටම ගිහිල්ලා ඉවරයි කියලා අන්න යාට හැඟෙන්න ඕනේ. දැන් එතකොට මේකේ තව පැත්තක් තියෙනවා. දැන් අපි දෙයක් දිහා බලනකොට මොනවද පේන්නේ අපිට? හිතන්නකො දැන් මේ මේ පොත දිහා බලනවා. මොනවද අපිට පේන්නේ? වර්ණයක් පේනවා. තව ප්‍රමාණයක් හැඩ නේද? හැඩයක්. හැඩයක් පේනවා නේද? තව වර්ගඵලයක් නැත්නම් මේක ගැඹුරක් එහෙම කියන්න පුළුවන්. මොකද S2කින් S2ක් තියෙන හින්දා අපිට ගැඹුරුකුත් පේනවා නේද? ඉතින් ඒක ගැඹුරුකුත් වෙනවා. දැන් ත්‍රිමාණ ගතියක් ඔය හරහා හල්ල ගන්න පුළුවන්. එතකොට වර්ණයක් පේනවා නැත්නම් සටහනක් පේනවා. ත්‍රිමාණ ගතියක් S2ක් තියෙන හින්දා ඉතින් මොලෙන් හදලා දෙනවා. ඒ ටික ඉතින් මොලේ වැඩක්. නැත්නම් ඇහැට බෑ මේ චර වැඩක් කරගන්න. ඇහැට පුළුවන් නේ වර්ණ සටහනක් ගන්න. ඊට පස්සේ මේකේ හැඩයක් ගන්න. එතකොට මෙන්න මේවට අපි කියනවා නිමිති කියලා. එතකොට අපි මේ රූපයක් දිහා බලනකොට මේ නිමිති ගැනීමක් කරන්නේ. දැන් එතකොට මේක තව එහාට ගිහිලා දැන් හිතන්න අපි කෙනෙක් දිහා බලනවා. ඉතින් අපි බලනවා යාගේ මූණ කොහමද තියෙන්නේ, ඇස් කොහමද තියෙන්නේ, නාය කොහමද තියෙන්නේ, රැවුලක් තියෙනවද, තට්ටේ ගාලද, නැත්නම් කොණ්ඩේ පීරලද, කොණ්ඩේ කොහමද තියෙන්නේ, අරකද මේකද, ඇඳලා හිටියේ කොහමද? එතන මේ ඔක්කොම නිමිති ගැනීමක් අපි කරන්නේ. එතකොට අපි එහෙන් බලනවා කියලා කරන්නේ ඔන්න නිමිති ගැනීමක් කියන එක ඒ පැත්තකින් තේරුම් ගන්න ඕනේ. එතකොට යාට අපිට මේ ඒ වස්තු ඇවිල්ලා එහෙ හැප්පෙනවා නෙමෙයි නේද? ඒ වස්තුවේ පරාවර්තන වෙන ආලෝක අදම්බ ටිකක් ඇවිල්ලා ඔන්න ඒ දෘෂ්ටි විතානේ වැදලා ඉතින් සෑහෙන වැඩ ටිකක් ඇතුලේ වෙලා ඒ ටික තමයි මේ මොලෙන් යන්තම් කරකවලා දෙන්නේ. ආ මෙන්න මේ මෙන්න මෙයාව තමයි දැක්කේ කියලා. එතකොට මේ නිමිති ගැනීමක් නිරන්තරයෙන්ම අපි අහින් රූප බලනකොට කරනවා. ඉතින් ওই දෙයම කණෙන් සද්දහනකටත් කරනවා නේද? දැන් අපේ බල්ලෙක් කෑ ගහද්දී ඇහෙන විදිහයි අනේ දැන් හූනෙක් කෑ ගහනකොට ඇහෙන විදිහයි දැන් ওই දෙක වෙනස්නේ නේද? ඉතින් ওই විදිහට දැන් නිමිති ගන්නවා කියලා අපි ඒවැ නිකන් ඊට ආවේනික ලක්ෂණ ගොඩක් තියෙනවා. එතකොට මේ නිමිති ගැනීම සඳහා ඒ කාර්යය එක්ක ඩිග වෙලාවක් සිද්ධ වෙන්න ඕනේ. ටික් ගාලා වෙලා ගියාට ඉතින් සමහර නිමිති ගන්න තරම් අවකාශය මදි. හිතට නිකන් රෙකෝඩ් වෙන්න ඕනේ නේද? රෙජිස්ටර් වෙන්න ඕනේනේ. මේ අහවල් කෙනා තමයි දැක්කේ. හිතන දැන් අපි මේ වේගයෙන් යන වාහනයක් අපි බලනවත් එක්කම ගිහිල්ලා ඉවරන දැන් මේ වාහනේ මොකද්ද මේ අපි තුන් මොටෝසයිකලයක් කියලා. දැන් ඒ කට්ටිය පදින්නේ ඩුංගාල යන්නේ නේද? බලනකොට ගිහිල්ලා ඉවරයි. ඉතින් එතකොට මේ පිරිමේද්ද පැද්දේ, ගැණියෙද්ද පැද්දේ, Honda එකක්ද ගියේ, Yamaha එකක්ද, මොකද්ද 250ක්ද, අරකද මේකද කියලා මක්ක හොයාගන්න දෙයක් නැහැ නේ. බලනකොට ගිහිල්ලා ඉවරයි. ඒ කියන්නේ නිමිති ගන්න නම් එකාර්ථකින් නිකන් ඒ වස්තු නිකන් නැවතිලා තියෙන වගේ ගතියක්, නිත්‍ය සංඥාවක් තියෙනවා. වෙන පැත්තකින් කියනවා. දැන් හිතන අපි ෆොටෝ එකක් ගන්නකොට කටි කියන දැන් උන කෑ ගහන්න එපා, දැන් hina වෙන්න එපා, ඇඟ හොලවන්න එපා, නිශ්ශබ්දව ඉන්න, නැත්තම් හෙලවෙන්න නැතුව ඉන්න කියලා. ඇයි එහෙම කියන්නේ? හෙලවුනොත් එහෙම වැඩේ අවුල් වෙනවා නේද? ඒ කියන්නේ අපිට නිමිති ගන්න නම් අපිට ස්ථිර වෙන්න ඕනේ. ස්ථිර නිමිත්තක් තමයි අපි ගන්න හැමතිස්සෙම. එතකොට මේ තිර සංඥාවක් හැමතිස්සෙම අවශ්‍ය වෙනවා නිමිති ගන්න නම්. එතකොට මේ නිමිති කියලා අපි ගන්න හොඟක් වෙලාට ඒ ස්ථිරයි කියන සංඥාවක් අපේ ඔළුවේ තියෙනවා, ආකල්පයක් අපේ ඔළුවේ තියෙනවා, මේවා දිගට තියෙනවා. මේ රූපෙ මෙන්න මෙහෙමයි. දැන් ඔන්න රැවුල වෙවිලා තියෙනවා ටිකක්, ඔන්න S2ක් මැද්දේ තියෙනවා, නහයක් තියෙනවා, දැන් hina වෙනවා ඔන්නෝ කියලා නේද? පාට මෙහෙමයි, ඌස මෙහෙමයි, අරකයි මේකයි. ඒතර යා ස්ථිර වෙ ඉන්න ඕනේ, එල්ලෙන්න එපා කියලා මම මටක් ගාලා ඔන්න ගත්තා. එහෙන් ගම් ෂොට් එකක් ගත්තා. නිකන් රූප සටහනක් දාගත්තා. ඊට පස්සේ මම ඇතුලේ ඒක පරණ ඒවත් එක කල්පන මේ ගලපලා ඇතුලේ තැම්පත් වෙලා තිනව වෙනම ගබඩාවක් නේද? සංඥා ගබඩාවක් ඒකත් එක ගලපලා, ඒක කම්පියුටර් එකක් වගේ තමයි. ඒකත් එක ගලපලා මේ දෙක මැප් කළා. ආ මේ ඉන්නේ ධම්මරමිත කියලා තඳුර ගැනීමක් කරනවා. නේද? ඒක ඉතින් පටපට ගාලා වෙනකොට අපිට මේක ගැන එච්චර තේරුමක් නැහැ. මේක කම්පියුටරේ අහගිය වැඩක් ඇතුලේ සිද්ධ වෙනවා නේද? ඒතර එහෙන් නිමිති ගැනීමක් සිද්ධ වෙනවා. ඒ නිමිති ඇතුළෙම තියෙන පරිණගත් තොරතුරුත් එක්ක ගලපා ගැනීමක් සිද්ධ වෙනවා. ඒ අනුව ඊළඟට අපි හඳුනා ගැනීමක් සිද්ධ වෙනවා. ඒ නිසා මතන තියන් දහමෙත් ඕක බොහොම ගැඹුරට සූක්ෂම විස්තර කරනවා. චක්කුංච පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඤ්ඤාණං තින්නම් සංගති පස්සෝ පස්සපච්චා වේදනා යං වේදිතං සංජානාති යං සංජානති තං විතක්කේති. ඔය විදිහට විස්තර කරනවා. මේ කියන්නේ අපි ඉස්සෙල්ලා මේ ඇහත් රූපයත් හරහා දැනීමක් පහළ වෙන. චක්කු විඤ්ඤාණ කියන එක කියන්නේ දැනීම මාත්‍රය, නැත්නම් මෙතෙන්ද කියන්නේ පෙනීම මාත්‍රය. පෙනීම් මාත්‍රය කියන එක මහ දෙයක් නෙමෙයි. ඉතින් ඒක 100000 වාරේ වෙන්න ඕනේ. වෙනකොට ඒක නිකන් එක ඒ තුන් දෙනාම නිකන් එකට වෙනවා වගේ හැඟීමක් පහළ වෙලා ඒක තමයි ස්පර්ශයක් කියන්නේ. ස්පර්ශය පාදක කරගෙන නම් දැන් වේදනාවක් හට ගන්නවා. දැන් මෙයාව දැක්කම එක්ක සතුටක් ඇති වෙනවා. නැත්තම් දුකක් ඇති වෙනවා. නැත්තම් උපේක්ෂාවක් ඇති වෙනවා. ඉතින් වේදනාව මූලික කරගෙන තමයි හඳුනා ගැනීමක් වෙන්නේ. යම් වේදේති තං සංඥානාති. යම් හඳුනා ගැනීමක් ඊට පස්සේ ඉඳලා එන්නේ හඳුනා ගැනීමට තමයි නිමිති උපයෝගී කරගන්නේ. ඉතින් මේක හින ගැඹුරු කොටස් ටිකක් තියෙනවා. ඉතින් මේ නිමිති ගන්න ගියාම ඉතින් මගේ මම ඉන්නේ තරුණ කාලේ නම් එතකොට මම මගේ අතින් වෙන කොටස් ටිකක් දා ගන්නවා. මං ඉන්නේ නාකි වෙලා නම් මම වෙන ටිකක් දා ගන්නවා. මං ඉන්නේ ළමා කාලේ නම් මට ඕන වෙන ටිකක් දා ගන්නවා. මම පුරුෂයෙක් නම් එක විදිහට දා ගන්නවා. ස්ත්‍රියක් නම් වෙන විදිහට දා ගන්නවා. උගත් කෙනෙක් නම් එක විදිහට දා ගන්නවා. නූගත් කෙනෙක් නම් එක විදිහට දා ගන්නවා. මම හිතන්න බටහිරෙන් ආපු කෙනෙක් නම් එක විදිහට දා ගන්නවා. නැගෙනහිරින් ආපු කෙනෙක් නම් එක විදිහට දා ගන්නවා. මම මහන්සිලා නම් ඉන්නේ එක විදිහට දා ගන්නවා. හොඳට ප්‍රබෝධයෙන් ඉන්නවනේ එක විදිහට දාගන්න. ඉතින් ඒ කියන්නේ මගේ ඇතුලේ තියෙන රාග ద్వේෂ මෝහ මේ වැඩේ සම්පූර්ණයෙන් විකෘත කරනවා. ඇහැට සාධිනව මේ වැඩේ කරන්න බෑ. ඇහැ මේ වැඩේ කරගෙන යනකොට මම සෑහෙන්න ඇතුළට මේකට කෑලි ඔබ්බවලා මගේ රුචි අරුචිකම් බස්සලා නේද? සෑහෙන විකෘතියක් කළා තමයි මං ආයා හරිම හොඳයි කියලා ඔන්න දාගත්තා. නැත්තම් ගන්නම දෙයක් නැහැ කියලා ඔන්න අනිත් පැත්තට දාගත්තා. ඔන්න ඒ වගේ. කියන්නේ මේ අපි හඳුනා ගැනීමට හඳුනා ගැනීම කියන මෙන්න මේ ක්‍රියාවලියට සෑහෙන්න ඒ කියන්නේ එක පැත්තකින් රාග ద్వේෂ මෝහ වලින් ලොකු බලපෑමක් කරනවා. අපේ හිත ඇතුලේ තියෙන දැනටමත් තැම්පත් වෙලා තියෙන මේ ruci arjikam වලින් ආසව අනුසය ධර්මයන්ගෙන් ලොකු බලපෑමක් කරනවා. ඉතින් ඒ කියන්නේ මේ ලොකු සංකීර්ණ වැඩක් අපි මේ කතා කරන්නේ. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් මේ ඉඳුරන් භාවිතා කරලා හඳුනා ගැනීමක් කරනවා කියන එක ඇත්තම සංකීර්ණ වැඩක්. ඒකේ හුදෙක් මේ ඉන්ද්‍රියට පමණක් ඒ වැඩේ කරගන්න දීලා අපි ඒක බොහොම සාදීනව හඳුනා ගැනීමක්වත් කරන්නේ නැහැ. ඒකටත් අපේ අතින් සෑහෙන්න කෑලි මූට්ටු කළා රුචි අරුචිකම් මේක අස්සට දාලා අපේ සංස්කෘතික කෑලි ටිකක් දාලා අධ්‍යාපනයෙන් ගත්ත ටිකක් දාලා දේශපාලන කෑලි ටිකක් දාලා නම් මනන් දාලා සෑහෙන්න අර කොත්තු රොටියක් හදාගෙන තමයි අපි භුක්ති විඳින්නේ. ඔන්න ඔහොම තත්ත්වයක් තියෙනවා. ඉතින් ඔය ටික ඔක්කොම සෑහෙන්න දෙට ගැලවිලා යන්න ඕනේ නිවර්ද විපස්සනාක් වෙන. ඉතින් ඔය ඔක්කොම ඒකයි කොත්තු රොටියක් තියන අපිට විපස්සනා කරන්න බෑ. ඒකේ සංගතක මට්ටමට යන්න ඕනේ නේද? ඉතින් එතකොට හිත සෑහෙන මධ්‍යස්ත වෙන්න ඕනේ. මගේ තියෙන අර ආපු මගේ තියෙන රුචි අරුචිකම් ටික, මගේ හැඟීම් ටික, ඉමෝෂනල් ඒවා ටික අනම්මනම් මේකට මිශ්‍ර වුණොත් නිකන් සාධාරණ විනිශ්චයක් වෙන්නේ නැහැ. ඒ නිසා හිතේ සමාධිමත් බවක් හදාගන්න එක, මදහත් බවක් හදාගන්න එක, නිින්ද නොයා ඉන්න එක, මේ අරමුණ නිකන් හරි උදාසීන අරමුණක් වුණත් හිතේ ඒ මධ්‍යස්ත බව උද්‍යෝගයේ වමනාව පවත්ව ගන්න එක, අධික වීරයක් කරන්නේ නැතුව අවශ්‍ය පමණට වීරය කරන එක වගේ වැඩ ගොඩක් තියෙනවා. ඇත්තටම හොඳට සමබර වෙලා සකස් වෙලා ඉන්න. එහෙම ආවොත් තමයි ඔන්න මේ අරමුණ අපි හිතමු අපි හඳුනා ගැනීමක් කරනවා. දැන් අපි කිව්වේ මේක තද ගතියක්, මේක රළු ගතියක්, මේක මුරුදු ගතියක්, මේක උණුසුම් ගතියක්, නැත්තම් මේක සැප වේදනාවක්, මේක දුක් වේදනාවක්, මේක උපේක්ෂා වේදනාවක්, මේක රාග සිතක්, මේක ද්වේෂ සිතක්, මේක මැදහත් සිතක්, මේක සමාහිත හිතක්, නැත්තම් මේක විසිරිච්ච හිතක් කියලා දැන් මේ අපිට වෙන්වෙන් වශයෙන් හඳුනගන්න පුළුවන් නේද? ඒ වෙන්වෙන් වශයෙන් හඳුනගනිද්දී නිමිතිකරණයක් තියෙනවා. එතකොට යම් පමණක නිමිති ගැනීමක් මෙතෙන්දි කරනවා. එතකොට මේ වෙන්වෙන් වශයෙන් හඳුනාගන්න මට්ටම නිමිති සහිතව තමයි සිද්ධ වෙන්නේ. එතකොට අපිට එකපාරටම නිමිති නවත්තන්න බෑ. එතකොට අපි මේ ජීවත් වෙනවා කියලා මේ ඉඳුරන් පරිණාමනය කරද්දී සෑහෙන නිමිති හා සම්බන්ධයි. අපි මේ නැතුව අරමුණ ඇවිල්ලා හිතත් එක ගැටෙනව නෙමෙයි, මේ අරමුණේ තියෙන යම් ලක්ෂණ ටිකක් අපේ හිතෙන් උකහා ගන්නවා. ඒ සඳහා නිමිති ප්‍රයෝගී වෙනවා. එතකොට ඒක දැන් ඔය සූත්‍ර දේශනාවල සඳහන් කරනවා. රාගෝකෝ ආවසෝ නිමිත්ත කරනෝ, දෝසෝ නිමිත්ත කරනෝ, මෝහෝ නිමිත්ත කරනෝ. මෙන්න මේ රාගය කියන එක ඇවැත්නි නිමිතිකරණයක් සඳහා තුඩු දෙනවා. ද්වේෂය කියන එක නිමිතිකරණයක් සඳහා තුඩු දෙනවා. මෝහය කියන එක නිමිතිකරණයක් සඳහා තුඩු දෙනවා. වෙනත් වචනවලින් තියනවා කියනවා නම් ඒකයි මං කිව්වේ. දැන් හිතන්න ලස්සන කාන්තාවක් යනකොට එයා දිහා පුරුෂය බලනකොට, ඒතර ඒ පුරුෂයාගේ හිතේ බලපවත්වනවා නම් ඒලාගේ රාග ස්වභාවයක්. ඒක නම් උත්සන්න වෙලා තියෙන්නේ. ඒතර එයා අංගපසංග දිහා බලන්නේ, ඒ කාන්තාව දිහා බලන්නේ රාග නිශ්‍රිත. රාගය හා නිකන් ඇලිලා ගැලිලා නේද? ඒතර එයා නිමිති ගන්නේ ඒතර ඊට අනුරූප. හිතන්න දැන් ඒ කාන්තාවගේ දරුවෙක් යනවා. මේ යන්නේ අම්මා. එතකොට මේ දැන් දරුවා දකින්නේ. එතකොට මේ දරුවා අම්මා දිහා බලන්නේ දරුවට සාපේක්ෂ රාග ද්වේෂ මෝහ සහිතවනේ නේද? එතකොට එයාගේ අම්මා ගැන තියෙන නිකන් මෞසෙනේහසක් නේද? මේ අම්මා කෙරෙහි තියෙන ආදරයක් තියෙන. එතකොට එයා අම්මා දිහා බලන එක දෘෂ්ටිකෝණයකින්. මොකද එයාගේ දැන් ඇහැනම් දෙන්නගේ මෙපයි කියන එකයි කියන්න පුළුවන් ෆිසිකල් ටිකක් නේද? නමුත් අර දරුවාගේ එතකොට තියෙන මාතෘ ප්‍රේමයක් ඒ බැඳීමක්. ඒතර එයා අම්මා දිහා බලන්නේ එක දෘෂ්ටි කෝණයකින්. ඒතර මේ තනි කර මේ අපේ මේ අවයව පාවිච්චි කරාට මොකද ඇතුළත තියෙන රාග ද්වේෂ මෝහ තමයි තීරණය කරන්නේ මොන නිමිතිද ගන්නෙ ඇතුළට ගන්න නේද? ඒයට දෙන අගයන් ආඩම්බරයන් වටිනාකම් ඔක්කොම තීරණය කරන්නේ රාග ද්වේෂ මෝහ. රාග ද්වේෂ මෝහ නැත්තම් එතකොට මේ එක පාටම රාග ද්වේෂ මෝහ නැති කරන්න බැරි නිසා ඉතින් බුදුහාඳුරෝ මුලින් පනවනවා ඉන්ද්‍රිය සංවරය. ඉන්ද්‍රිය සංවරයේදී කියනවා චක්කුණා රූපං දිස්වා න නිමිත්තං ගාහි හෝති නානු ව්‍යංජනං ගාහි හෝති යත්වාදිකරණ මේතං චක්ඛේන්ද්‍රියං අසංගුතං විහෙරන්තං චක්ඛේන්ද්‍රියං අසංගුතං විහෙරන්තං පාපකා කුසලා දන්වා අන්වාස්ස වෙයුම් තස්ස සංවරාය පටිපජ්ජති රක්කති චක්ඛේන්ද්‍රියං. ඔන්නෝ ලස්සන්ට විස්තර කරනවා කොහොමද මේ ඉන්ද්‍රිය සංවරයක් කරන්නේ. බුදුහාඳුරෝ කියනවා මේ ඇහැ තියුණාට බලන්න යන්න එපා. යම් පමණක සංවරයක් කරගන්න. දැන් අද අපේ අර යෝගාශ්‍රමයේ කතිකාවතේ කියන්නේ නේද? අසභ්‍ය තොරතුරු අඩංගු ප්‍රවෘත්ති පත්‍ර අහලකටවත් නොගත යුතුයි. කියලා කියනවා නේද? මොකද ඒකේ තියෙන අසභ්‍ය දේවල් නැත්තම් විෂම දර්ශන ඒවා වෙන්න පුළුවන්. ළඟටවත් ගන්න එපා. ඉතින් යම් පමණක හික්මීමක් අවශ්‍යයි. ඩිසිප්ලින් එකක් අවශ්‍යයි. එකපාරටම අපිට විපස්සනාවක් වැඩෙන්නේ නැහැ නේද? ඒනම් සීලයක් අවශ්‍යයි. ඒතොර ඉන්ද්‍රිය සංවරයක් කරහා උත්සාහ කරන පුළුවන් තරම් ආරක්ෂාවෙන් නේද? අහක යන දේවල් ඇතුළට දාගන්න නැතුව හිත දූෂණය කරගන්න නැතුව පුළුවන් තරම් පොඩ්ඩක් පරිස්සමේ තියාගන්න නේද? දැන් ඒක නෙමෙයි අපි ආරණ්‍යයකට වෙන්නේ විශේෂයෙන්. ආරණ්‍යයක උතර විෂම දර්ශන නැහැ නේද? ඒතකොට අපිට නිකන් ගහක් කොළක් දිහා දැක්කයි කියලා රිලේ දිහා දැක්කයි කියලා එදෙම ඇහැ විශ්සෙන්නේ නැහනේ ඇහැ හරහා නේද? ඊට පස්සේ අපි නච්ච ගීත වාදිත කියලා ඉතින් අපි ඒවා බලන්නෙත් නැතුව පුළුවන් තරම් එතන සංවර වෙනවා. ඉතින් මේක අවසන් නැතුව ඉන්න නේද? අපිට නිමිති ගත්තට මොකද ඒ ගන්න නිමිති වල ලොකු බරපතල හානියක් දැනට ලොකුවට කරන්නේ නැහැ එතකොට නේද? ඒතර අපි චිත්‍රපටි බලන්න ගිහිල්ලා ර සංගීත සම්දර්ශන බලන්න ගිහිල්ලා ප්‍රිය සම්භාෂණ වලට ගිහිල්ලා හෝටල් වලට ගිහිල්ලා ඒ ගන්න නිමිති වගේ නෙමෙයි මේ මෙහෙ තියෙන හරි උදාසීන නිමිති ටිකක් නේ තියෙන්නේ. ඉතින් ඒ නිසා තමයි වැඩි කට්ටිය එන්නේ නැත්තේ. මොකද හරි අමාරුයි නේ මේක නිකන් අර හැමදාම ඇල්ලතර වරෝ වගේ නෑනේ මොකක්වත් අර බයිට් එකක් ඇත්තෙත් නෑ මොකක්වත් නෑනේ නේද? ඉතින් කට්ටිය ඉතින් දවස් දෙකක් ඉඳලා යනවා යන්න හරි අමාරුයි කියලා නිමිති නෑ නේද? නිමිති ටිකක් කට්ටියට ඕනේ. ඉතින් නිමිති ටිකක් කට්ටියට ඕනේ තමයි හින්දා තමයි හිටපු ගමන් ওই පත්‍ර කෑල්ලක් එහෙම ඔය මොනා හරි ඔතාගෙන ආවම අම්මෝ ඒක දිගහැරලා බලනවා මොකක්ද වෙලා තියෙන්නේ නේද? පත්‍රයක් කවත් නෑ අර ගිය අවුරුද්දේ පත්‍රේ උනත් කවන්නේ නෑ. ඒක උනත් කවන්නේ නෑ. එහෙම පොඩ්ඩක් දිගහැරලා බලන්න හිතෙනවා. මොකද නිමිති නෑ දැන් නිමිති මදි. ඉතින් ඒ හින්දා ඉතින් නිමිති ගැනීම ගැන පුදුමාකාර අපිට තියෙනවා පුදුම මේ පිරේතකමක් තමයි තියෙන්නේ ඇත්තටම. එහෙම නිමිති ගන්න පුදුම ආසාවක් තියෙනවා. يعني රාගදේශ මොහොනේ මේ ඇතුලේ වැඩ කරන්නේ. ඉතින් රාගදේශ මොහ පෝෂණය කරන්න ඒකට උමනා ආහාර ගන්න අපේ හිත පුදුමාකාර උනන්දුවක් තියෙනවා. ඉතින් ඒතර ඇහෙන් රූප බලබලයි නිමිති ගන්නවා. කනෙන් සද්දාහා නිමිති ගන්නවා. නාසයෙන් ගඳ සුඳ බලබල නිමිති ගන්නවා. දිවෙන් රස බලබල නිමිති ගන්නවා. කයෙන් ස්පර්ශ ලබලබ නිමිති ගන්නවා. කල්පනා කර කරත් නිමිති ගන්න. නේද? නිමිතිත් එක්ක යන සෙල්ලමක් තියෙනවා. දැන් එතකොට දැන් බුදුහාඳුරු කියනවා දැන් ඔන්න ඕගොල්ලෝ හික්මෙන්න පුළුවන් තරම් ඇහැ සංවර කරගන්න. කන සංවර කරගන්න. නාසය, දිව, කය, මන සංවර කරගන්න. මේ ඕන්ට වඩා නිමිති ගන්න යන්න එපා. අපි සාමාන්‍යයෙන් හිතන්නේ මම පොහසත්, මම බලවත්, එහෙනම් මට ඕන දේක් බලන්න පුළුවන්. ඒකනේ අපි නිකන් ශක්තියක් වශයෙන් පෙන්වන්නේ. නමුත් ඒක නෙමෙයි කියන්නේ දැන් බුදුහාඳුරු කියනවා තියෙන පළියට පාවිච්චි කරන්න යන්න එපා. ඕකෙන් හානියක් වෙන්න පුළුවන්. නේද? අපි ඒක තේරුම් ගන්න ඕනේ. එකපාරට අපිට විපස්සනාවක් කරහා නිමිත්තක් කරන්න බෑ. අපි යම් පමණක ඉන්ද්‍රිය සංවරයක් පවත්වන්න අවශ්‍යයි. මේ අනවශ්‍ය දේවල් ඇතුළට නොගෙන. හරි එහෙම කරන වාතාවරණයක තමයි දැන් අපි විපස්සනාවක් වඩන්නේ. හිතන්නකෝ දැන් විපස්සනාවක් වඩන්න කියලා දැන් අරයා අර විදිහටම දැන් පඨවි ලක්ෂණ ආපෝ තේජෝ වායෝ ඒවා බලනවා. නැත්නම් වේදනාවල එක එක මේක සැප වේදනා, මේක දුක් වේදනා, මේක උපේක්ෂා වේදනා කියලා බලනවා. නැත්නම් හිත් දිහා බලන්න ගියොත් චිත්තානුපස්සනා බලන එක ආ මේක රාගසිතක්, මේක දේශසිතක්, මේක මෝහසිතක් එහෙම කියලා බලනවා. දැන් හිතන්න මෙහෙම බලනවා කියලා. බලබලා ඉන්නකොට යාට වැටහෙන්න ඕනේ මේ ඕගොල්ලෝ හැසිරෙන ආකාරය. නේද? දැන් වේදනාවක් කොහොමද හැසිරෙන්නේ? සැප වේදනාවක් කොච්චරලා තියෙනවද? දුක් වේදනාවක් කොච්චරලා තියෙනවද? උපේක්ෂා වේදනාවක් කොච්චරලා තියෙනවද? ඉතින් මුලදී එන චිත්‍රය තමයි අර මංකෝ වගේ මේක විනාඩි ගානක් තියෙනවා. එහෙම කියලා හැඟෙන්න පුළුවන්. තවත් හැබැයි හොඳට බලාගෙන යනකොට තේරෙන්න පුළුවන් නෑ එහෙමනම් විනාඩි ගානක් තියෙන දැන් ඊට වඩා ඉක්මනට විවර වෙනවා නේද සැප වේදනාවක් තමයි ආවේ හැබැයි මේක සැප වේදනාවක් කුඩා 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 නිකන් ගොඩ ඩොඩ් ගොඩක් තියෙනවා දුක් වේදනාවක් වගේ තමයි හැංගෙන්නේ හැබැයි ඒවා මේ බොහොම සුළුවෙන් ටටට ගාලා හැතිලා නැතිලා යනවා උපේක්ෂා වේදනාවක් වගේ නම් තමයි හැබැයි වේදනාව ගොඩක් එතන තියෙනවා එකක් නෙමෙයි නේද එකක් විදිහට දැකපික දැන් ඔන්න පහක් වෙලා පේනවා එකක් විදිහට දැකපික ඔන්න 20ක් වෙලා පේනවා එකක් විදිහට දැකපික සමූහයක් වෙලා පේනවා දැන් තවත් ගැඹුරකට යනවා දැන් එතන එහෙමත් දකිමින් යනකොට දැන් එයාට හිතන දැන් හිතන්න නිකන් අවස්ථාවක් දැන් සැප වේදනාවලත් හිතන්න කුඩා කුඩා සැප වේදනා රාශියක් තියෙනවා එකක් එකක් බොහොම අල්ප මාත්‍රා කාලයක් තියෙන කියලා තප්පරයක්වත් තියෙන්නේ හිතන්න අපි හිතමු දැන් ඔය වර්තමාන කාලේ තියෙන මිලි සෙකන්ඩ් එකක් කියලා හිතන්නකෝ නේද දැන් එහෙ රෙජිස්ටර් වෙන්න කොච්චර කාලයක් යනවද අහලා තේනවද සාමාන්‍යයෙන් දැන් අපි රූපයක් පෙන්නගෙන ඉන්න ඕනේද කොච්චර වෙලා එහෙ රෙජිස්ටර් වෙන්න නේද තප්පරෙන් 50 කන්ද වේද තවත් ඉන්න ඕනේ කියලා දැන් ඒක තමයි ඔය ෆ්‍රේම් රේට් එකක් එහෙම කියලා දාන්නේ කට්ටිය ඒතර ඒ ෆ්‍රේම් රේට් එක මේන්ටේන් කරේ නැත්නම් එහෙට පේන්නේ නැහැ දැන් තනිකර ඇස් බැඳුමක් තියෙන්නේ නේද ඒතර ඒ වේගෙන් එයා මේ කම්පණේ වුණොත් එහෙම පේන්නේ නැහැ දැන් ඔය මේ ලයිට් එක තප්පරයට 50ක් කම්පණ වෙනවානේ ඉතින් අපිට වැටහෙන්නේ මේක පත් වෙලා තියෙනවා කියලා නේ නිවෙන එක පේන්නේ නැහැ නේ අපි නමුත් මේක පත් තප්පරයක් මේ කියන්නේ ඒ යම් වෙලාවක් නිවිලක් තියෙනවා කියන්නේ ඇහි රෙජිස්ටර් වෙන්නේ නැහැ නේද තනිකර ඇස් බැඳුමක් නේ තියෙන්නේ අපිම මුලා කරලා තියෙන අන්දලා තියෙන්නේ අන්දලා අපිට පෙන්නනවා මේක ඉලියයි කියලා හැබැයි නිවෙන ඔය කියන එක අපිට තේරෙන්නේ නැහැ නේද අපේ මේ හිතේ සෑහෙන සූක්ෂමවක් හදන්න ඕනේ නම් මෙන්න මේ නිවීමක් දැක ගන්න නැත්නම් නිරෝධ වීමක් දැක ගන්න නිරුද්ධ වීමක් දැක ගන්න අර වගේ හිතන්න දැන් සැප වේදනාව හොඳට දකිද්දී එතනත් මේ තියෙන සමූහයක් ඇති වෙවි නැති වෙවි යනවා ඇති වෙවි නැති වෙවි යනවා දුක් වේදනාවක් දකිද්දීත් ඇති වෙවි නැති වෙනවා ඇති වෙවි නැති වෙවි යනවා උපේක්ෂා වේදනාවත් ඒ වගේම දැන් මෙහෙම බලබලා ඉන්න මට්ටමකට ආවහම්ම යෝගාචරයට දැන් හොයාගන්න බෑ මේක සැපද මේක දුකද මේක උපේක්ෂාද කියලා දැන් ඒ මොකද්ද වෙන්නේ දැන් මේ සැපද දුකද උපේක්ෂාවද කියන නිමිත්ත දැන් නැතිලා යනවා. තේරෙනවා? නිමිති දැන් හොයාගන්න බෑ. දැන් ඉතින් අපි ඔක තව ලේසියි අපි ධාතු පැත්තෙන් කියනවා නම් හිතන්න දැන් අපි කලින් හිතන් හිටනවා මේක තද ගතියක්, මේක රළු ගතියක්, මේක නුසුම් ගතියක්, මේක සිසිල් ගතියක්. මේක අපි හිතමු ගොරෝසු ගතියක්, මේක සිනිඳු ගතියක්, මේක මේ කම්පණේ වීමක්. ඔය වගේ දැන් මේ නැට්ටියක් නම් දාලා මේක පටවි, මේක ආපෝ, මේක තේජෝ මෙහෙම වර්ග කරලා තිබුණානේ. එහෙමවත් කරගන්න දෙයක් නැහැ මේගොල්ලෝ එනකොට බලන්න කලින් ගිහිල්ලා ඉවරයි. කට්ටිය කියන්නේ බලන්න කලින් සානද යනවානේ මේ හොයාගන්න. කවුද ආවේ කියලා හොයාගන්න විදිහක් නැහැ. නේද? සිතුවිලිත් එහෙම වෙන්න පුළුවන්. එනවා එන බලන්න යනකොට ගිහිල්ලා ඉවරයි. මම පස්සෙන් එළවල යන්න ගිහිල්ලා බලන්න බෑනේ දැන් නේද? ගිහිල්ලා ඉවරයි. ඒක එළවල බලන්න ගියොත් ඊළඟ එක්කෙනා බලන්න එන්නේ නැහැ. නිකන් අර මේ පෙරහැරක් අලි කුලප් වෙලා දුවන්නේ. පෙරහැර බොහොම ලතාවර නටනටා යනවනේ ඉතින් එක්කෙනා මෙයා නැට්ටුවෙක් මෙයා මෙහෙමයි මෙයා අරකයි කියලා ඉතින් බලන්න පුළුවන් අලියෙක් කුලප්පුනොත් එහෙම කට්ටිය සීසී කර දුවනවා කවුද හිටියේ කියලා හොයාගන්න බෑ එච්චරට වේගෙන් දුවනවා ඒ වගේ වට්ටවත් තමයි දැන් තියෙන්නේ දැන් කවුද මේ ආවේ කියලා හොයාගන්න දැන් බලනකොට ගිහිල්ලා ඉවරයි බලනකොට ගිහිල්ලා ඉවරයි බලනකොට ගිහිල්ලා ඉවරයි ඉතින් ඔතන තමයි බංග ඥානයක් කියලා කියන්නේ දැන් මේ අපි මෙහෙම ලොකු මේ විහිළුවෙන් තහළුවෙන් කිව්වට මේකේ ලොකු ගැඹුරක් තියෙනවා එතකොට මේ උද්‍යව්‍ය මට්ටමකදී යාට තේරෙන්න පුළුවන් ආ මේක ඇවිල්ලා සැප වේදනාවක් මේක ඇවිල්ලා දුක් වේදනාවක් මේක ඇවිල්ලා නැත්තම් මොකද්ද පටවි ලක්ෂණයක් මේක ඇවිල්ලා ආපෝ ලක්ෂණයක් එහෙම කියලා කියන්න පුළුවන් නමුත් ඕක ඒකත් අර මුල් මට්ටමේදී වෙන්වෙන් වශයෙන් පේනවා තරුණ උද්‍යව්‍ය කියන ලෙවල් එකට ඊළඟට බලව උද්‍යව්‍ය කියන එකේදී මේක හොයාගන්න බෑ ඇතීම් නැතිවීම් රාශියක් පමණයි එතකොට මේක අහවල් එකේ කියලා නිමිති ගන්න බෑ ඒකෙත් ඊට පස්සේ තවත් ගැඹුරට යනකොට තමයි දැන් මේ නැතිවීමක්මයි පේන්නේ. හට ගැනීමක් පේන්නේම නැති තරම් නැතිවීමක් නිරෝධයක් නේද? වැයවීමක්, ක්ෂයවීමක්, නිරුද්ධ වියාවක් විතරයි පේන්නේ. භංගයක් විතරයි පේන්නේ. හට ගැනීමක්වත් පේන්නේ නැහැ. එතන මේ මට්ටමට එනකොට නිමිති වලට මොකද වෙන්නේ? රාග දේශ වලට මොකද වෙන්නේ? එතන මේ මට්ටමට එනකොට ඇත්තටම මේ යථාර්ථයක් අවබෝධ වෙන්න වෙන්න අපේ හිතේ ඒ කියන්නේ ඒ කෙරෙහි අපේ තිබිච්ච අර බැඳීම, ආලය, ආසාව, කැමැත්ත, ඒකට දීලා තිබිච්ච වටිනාකම් ඒ ඔක්කොම නිකන් හොදපාළු වෙන්න ගන්නවා. ඒ නිකන් දුරවන් වෙන්න ගන්නවා. මොකද අපිට දැන් නිමිති ගන්න නම් ඒකට يعني අපිට ඒක දිහා ඇල්මක් ඇති වෙනවා නිමිති අරගෙන ඒකට වටිනාකම් දීලා නේද? ඒකට නටලා ඇහෙන්නේ යත් එක දඟලන්න ඕනේ. එහෙම දඟල ගන්න වෙලාවක් නැහැ. මොකද ආවා ගියා. සමාලාටතිින් ගියා ආව බල දන්නෙත් නෑ එච්චරට නේද. එපමණකට ප්‍රවේගවත්ව මේක සිද්ධයනකොට තැමික අහවල් එක්කනාය කෙලවත් අපිට හඳුරගන්න බෑනෙ නේද. එලොක්සාන්සේ කියන්න නිකම් ඔක්කොන මිස්ත්‍ර වෙලා තියෙන ගොජයක් වෙලා තියෙන ෆ්ලක්ස එකක් වෙලා තියෙන යම් බලුවමනයක් වෙලා තියෙන ඒක දැක්කයි කියලා ආසාවක් ඇතියෙන්නෙත් නෑ. අර රාගය කියන එක දැන් පහළ වෙන්න විදිහක් නෑ මෙබඳු පසුබිමක. ද්වේෂයක් කියන එකක් පහළ වෙන්න විදිහක් නෑ. මෝහයක් කියන එකක් පහළ වෙන්න විදිහක් නෑ. ඒතර දැන් තියෙන නිකන් අර රාග ද්වේෂ මෝහ බොහොම නිකන් අක්‍රීය මට්ටමක්. ඒතර විපස්සනා නුවණක් බලපවත්වන මට්ටමකදී ඒ කියන්නේ නුවණක් කියන එක කෙලින්ම මෝහයට විරුද්ධයිනේ, අවිද්‍යාවට විරුද්ධයිනේ. දැන් තියෙන විද්‍යාවක් නේද නුවණක්. ඒ නුවණ සහිත පරිසරයක එහෙනම් අර නිමිති ගැනීම පොඩ පොඩ දැන් අඩු වෙලා. දැන් ඔහොම නිමිති ගැනීම අඩුවේගෙන ගිහිල්ලා හිතන්න දැන් මේ දේ දිහා දැන් යෝගාවචරය බලන් ඉන්නව නැති වෙනවා අතෝරක් නැතුව නැති වෙනවා. දැන් නිමිති ගැනීම හිතන්න සුළු මොහොතට අක්‍රිය වුණා කියලා දැන් ගන්න බැහැනේ දැන් නේද. බලන්න ආසාවකුත් නැහැ දැන්. මොකද බලන්න කියලා අපිට ආසාවක් පහළ වෙනවා නම් මේකේ ලස්සනක් තියෙන්න ඕනේ නේද. ලස්සනක් පේන්නේ නැහැ දැන්. නිකන් ඔක්කොම නිකන් එකට අර පණු කැදල්ලක් වගේ නිකන් පණු රිත්තක් කියලා කියන්නේ ඒක නිකන් දඟලිනීමක් තියෙන. ලස්සනක් කියලා මොකද්ද කියලා හැඩයක් කියලා වර්ණයක් කියලා අහවල් જાතිය කියලා හිතා ගන්න බෑ. ඉතින් මේක දකිත් ආසාවක් පහළ වෙන්නේ නැහනේ. දැන් ඉතින් හිතට එපා වෙනවා. හිතට එපා වෙච්ච මේ විරාගී මට්ටමකදී තමයි ඔන්න නිමිති නොගැනීම හරහා හිත නිදහස් වීමක් වෙන්න පුළුවන්. ඒතර නිමිති ගැනීම හරහා වටනාකම් දීම හරහා රාග ද්වේෂ මෝහ සහිතව උපාදාන වෙලා බැඳිලා තිබිච්ච හිත ඊට ප්‍රතිවිරුද්ධ දේවල් දැන් අපි වඩලා නේද දියුණු කළා විපස්සනාවක් වඩලා දැන් රාග ද්වේෂ මෝහ යම් පමණකට අඩු කළා ඒ වෙනුවට නුවණක් උපදවලා නේද විරාගයක් ප්‍රඥාවක් උපදවලා ඊට පස්සේ දැන් මේක තියෙන ප්‍රවේගකාරී ගතිය නිසා වේගවත් බව නිසා අධික වේගය නිසා නිමිති ගන්නත් බැරි වෙලා ඉතින් අර නිමිති වලින් රාගයෙන් ද්වේෂයෙන් බැඳීලා එල්ලීලා තිබෙච්ච හිත ඔන්න ගැලවුණා. නිමිති ගන්න බැරි වීම හරහා ගැලවුණා. ඉතින් මෙතනට තමයි කියන්නේ කියන්නේ මුල් මට්ටම මුල් අවස්ථාවටදී අපිට කියන්න පුළුවන් මේක ඒ කියන්නේ උපාදාන රහිත වීමක් කියලා නේද. මේ බැඳිලා තිබෙච්ච හිත බැඳුම් වලින් කැඩුනා. උපාදාන වෙලා තිබෙච්ච හිත උපාදාන වලින් ලිහුණා. සංයෝජන වලින් ලිහුණයි. සුළු වෙලාවකට මහ වෙලාවකට නෙමෙයි මේක මොහොතක් වුණා කියලා ඉතින් ඕක ඇත්තට තේරෙන්නේ නැහැ. ඉතින් හැබැයි ඕක මේ රිපීට් කරන්න පුළුවන්. මේ එකම සංසිද්ධිය නැවත නැවත සිද්ධ වෙනවා. අපි නිවැරදිව විපස්සනා කරනවා නම් ඒ විදිහටම හැම කරගෙන යනවා නම් එතකොට මෙන්න මේ සංසිද්ධිය නැවත නැවත සිද්ධ වෙනවා. සිද්ධ වෙන එතකොට මෙයාට මේ හිත නිදහස් වීමත් නැවත නැවත සිද්ධ වෙනවානේ. දැන් හිත නිදහස් වීම නැවත නැවත සිද්ධ වෙනකොට යෝගාචර දැන් මේකේ වෙනසක් තේරෙන ගණේවි. එයා තේරෙන්න ඕනේ අත්‍තරම. හරියට කරනවා නම් තේරෙන්න ඕනේ මොකද්ද එකක් සිද්ධනම ගන්නට විපස්සනාක් මෙහෙම වඩ아가ගෙන යනවා. ඒක වෙලාවට නිකන් මොකද්ද වෙනවා. අඳුන් කුඳුන් එනවා නිකන් උතුරු දකුණු මාරු වෙනවා. ආයෙත් යනවා. ඉතින් ආයෙත් යනවා උතුරු දකුණු මාරුනවා. ආයෙත් යනවා නිකන් බුස්කාණියන් උතුරු දකුණු මාරු වෙනවා. නිකන් අර සරුංගලේ ඇර ඇර හිටියක පාට උණුල කල්ල යනවා. ආයෙත් ඇර ඇර ඔන්න වෙලාවගෙන උණුල කල්ල යනවා. අරුංගලේ දැන් මොකක් එක්කද තියෙන්නේ කියලා හොයාගන්න බෑ. ඉතින් යෝගාරණ තේරෙන්න ඕනේ දැන් මොකද්ද එකක් වෙනවා කියලා. ඒක තේරෙන්න ඕනේ Tamanට. ඒක කියවෙන්න ඕනේ මොකක් හරි වචනයකින්. දැන් මම මේ මෙහෙම වචන කිව්වට ඕගලන්ට එක එක විදිහට ඕක වෙන්න පුළුවන්. ඒ Taman ඒක ප්‍රකාශ කරන ආකාරය Tamanට ඒක හැඟෙන ආකාරය වෙනස් වෙන්න පුළුවන්. මම මේ සංනිවේදනය සඳහා මම මේ වචන ටිකක් පාවිච්චි කරන්නේ. නමුත් ඒක Taman වශයෙන් පෞද්ගලිකව අත්දකිද්දි Tamanට ඒක නිකන් කරකෝලා තැරියා වගේ උතුරු දකුණු මාරු වුණා වගේ නිකන් තිබිච්ච මේ අර නිකන් හිතන්න පෝරකේ ලැල්ල පාත් කරා වගේ වෙන්න පුළුවන්. වගේ එක එක දේවල් වෙන්න පුළුවන්. මොකද අපි මේ මම හදාගෙන කෙනෙක් හදාගෙන ඇඩ්‍රස් එකක් දාගෙන ඐඩෙන්ටි කාඩ් එකක් හදාගෙන එහෙම ඔක්කොම මේ සහිතව හිටපු කෙනානේ. හිටපු ගමන් ඔන්න නිකන් මොකද්ද වුණා කියලා Tamanට වැටහෙන්න පුළුවන්. ඉතින් ඔන්න ඕක තව සිද්ධ වෙන්න අවශ්‍යයි. ඒ එහෙම සිද්ධ වෙනකොට තමයි ආගේ නිකන් මනසට තේරෙන්නේ ආ දැන් නම් මොකක්වත් ඇසුරු කරන්නේ නැහැ හිත. අරමුණක් කියලා එකක් නැහැ. නිමිත්තක් කියලා එකක් නැහැ. හිත නිකන් ඔහේ බ්ලැන්ක්. හිත නිකන් හිස් වෙලා. නේද? මොකක්වත් හිතේ නිරූපණ නැහැ. කියලා යාට තේරෙන්න ඕනේ. ඉතින් ඒ කියන්නේ අන්න නිමිති ඒ අනිමිත්ත විමෝක්ෂ මුකේ දැන් තාටියක් පැතිරලා අනිමිත් සමාධි පැත්තකට හැදෙනවා. ඉතින් මේක වෙන්න කාලයක් යනවා. ඒක දවසින් වෙන්නේ නැහැ. නිදහස් වීම වෙන්න පුළුවන් ෂණ මාත්‍ර වශයෙන්. හැබැයි මේක නැවත නැවත සිද්ධ වෙලා තමයි ඒ ෂණ මාත්‍ර වශයෙන් සිද්ධ වෙච්ච දැන් ටිකක් පුළුල් වෙනවා. දැන් හිතන්න ඔන්න විනාඩියක් ඒ தත්ත්වේ පවතිනවා. විනාඩි දෙකක් ඒ தත්ත්වේ පවතිනවා. විනාඩි තුනක් ඒ தත්ත්වේ පවතිනවා. විනාඩි පහක් ඒ தත්ත්වේ පවතිනවා. ඒකෙන් දැන් යෝගාචර වඩනවා මේ භාවනාව වඩන එක හරිද? එහෙනම් ගිහිල්ලා ගිහිල්ලා හිතන්න විනාඩි 10ක් තියෙනවා 20ක් තියෙනවා. දැන් ඔන්න අපිට කියන්න පුළුවන් දැන් අනිමිත සමාධියක් කියලා වඩනවා කියලා. ඉතින් ඒකේ විවිධ ලක්ෂණ තියෙනවා. ඒ කියන්නේ මේ බඳු සමාධියක් වඩා ගන්න යනකොට ඉතින් එයාට තේරෙන්න ඕන දැන් නම් හිත නිකන් තැම්පත් වෙලා තියෙනවා. ඉතින් නතර වෙලා තියෙනවා. විශේෂයෙන්ම නතර වීම. අරමුණක් දැන් අරමුණක් තුළ හිරවීම හරහා නෙමෙයි දැන් නතර වෙලා තියෙන්නේ. කිසිම අරමුණක් නැතිවීම හරහා. කිසිම ඇසුරක් නැතිවීම හරහා. අමුතුම සංසිද්ධියක් මෙතන මේ කතා කරන්නේ. සාමාන්‍යයෙන් නම් අපි සමත භාවනාවකදී කරන්නේ අරමුණක් දීලා අනිකුත් සියලු අරමුණු ඇසුරු නොකර මේ අරමුණේ විතරක් බඳවනවා, හිර කරනවා. දැන් නතර වෙලා තමයි. හැබැයි බැඳිලා නේද? උපාදාන වෙලා ඇසුරක් සහිතව. දැන් එහෙම නෙමෙයි, මේ සියලු අරමුණු වල යථා ස්වභාවය තේරිලා ඒ සියල්ල අතහැරිලා අරමුණක් ඇසුරු නොකිරීම හරහා නතර වෙලා. අන්ති අමුතුම සංසිද්ධියක් තියෙන්නේ නේද? කිසිම අරමුණක් නොමැක නොබැඳීම හරහා හිත නතර වෙලා. එහෙම දෙයක් තියෙනවා. ඒතර ඔන්න ඔය தത്വයට යම්ස කෙනෙක් ඇවිල්ලා ඔය අනිමිත්ත සමාධිය ටිකක් ටිකක් වඩලා ඒක දැන් බහුලීකృత කරන්න ඕනේ. කොහොමද බහුලීකృత කරන්න කියලා තියෙන්නේ? ආන්න කොහොමද? භාවිතා බහුලී කතා යානි කතා වත්තු කතා අනුට්ඨිතා පරිචිතා සුසමානද්දා. කවුද කළේ තියෙන්නේ? දැන් කරන්න කියන ඔච්චරට වඩන්න කියනවා. මේ නිකන් වෙන්නේ නැහැ චේතෝ විමුක්ති. නේද? මේ පොඩි සමාධියක් ආවා කියලා සමාධිය චේතෝ විමුක්තියක් නෙමෙයි. චේතෝ විමුක්තියක් මට්ටමට වඩන්න ඕනේ. බහු භාවිතා. ඒක වඩන්න ඕනේ. බහුලී කතා බහුලීකృత කරන්න ඕනේ. ඊළඟට යානි කතා. නිකන් අපේ නිකන් ගෙදර තියෙන බයිසිකලේ වගේ දත්තර ගන්න ඕනේ. ඕලාව ගත්ත ගියානේ. නේද? ඔය කොල්ලන්ට තියෙන බයිසිකල්. නේද? අමේ මං යනවා කඩේ කිව්වා ගත්ත ගියා. අමේ මං යනවා අරයව පොඩ්ඩක් හම්බෙන්න කිව්වා ගත්ත ගියා. ඒ කොල්ලගේ බයිසිකලේනේ නේද? අනලත් අතල්ලම යනවා. එච්චර නිකන් අර තමන්ගේ වාහනේ තත්ත්වයටපත් කරගන්න ඕනේ. ඉතින් ඒ කියන්නේ තමන්ට වාහනයක් තියෙනවා නම් ඕන්ලාවක එක මගේ වාහනේනේ මගේ බයිසිකලේනේ මට ඕන්ලාවක ඕන තැනක මට යන්න පුළුවන්. ඒ තරමට මට ඕන්ලාවක එත දාන්න පුළුවන් වෙන්න ඕනේ. බලන්නේ කොයිතරම් වශී කරන්න ඕනද කියලා නේද? හිත ටක් ගාලා එතනට දාගන්න පුළුවන් නේ ගත්තා ගියා. ඒ කියන්නේ හිතන දැන් ඔන රාගසිතක් ආවා. ඒක ගිහිල්ලා හරියන්නේ නැහැ මේ වාහනේ යන්න ඕනේ දැන් රාගසිතක් එද්දි මේකත් එක්ක ඉඳලා වැඩක් නැහැ දැන් රාගසිතේදී ආයි නිමිති ගන්නවා රාගසිත ආවේ මොකටද නේද රාගසිත මතුනේත් නිමිති ගැනීම හරහානේ හිතලා බලන්න අපේ හිතේ කෙලෙස් හටගන්න නම් නිමිති අත්‍යවශ්‍යයි කෙලෙස් පහළ වෙන්න බෑ නිමිති වලින් තොරව කළා බලන්න ඕලුවන් නම් රාගසිතක් ඇති කරගන්න පුළුවන්ද කියලා නිමිති පහළ කරගන්න නැතුව තොර රාගයෙන්මයි නිමිතිකරණය කරන්නේ. රාගේ රහිතනම් නිමිතිකරණයක් වෙන්න බෑ. රාගසිතක් පහළ වෙන්න බෑ නිමිතිකරණයක් නොවි. දැන් එතකොට රාගසිතක් යම් පමණකට පහළලා තිනවනම් ඒ නිමිතිකරණයක් වෙලා නේද? එහෙනම් තංගාන යනවා බයිසිකලේ ගත්තා ගියා. කොහොමද? රාගසිත අයින් වෙන්න ඕනේ නේද? අර යානි කතා කරගත්ත අනිමිත්ත සමාධිය දැන් සැහෙන වඩලා තියෙන්න ඕනේ. යාට තේරෙන්න ඕනේ දැන් ආයි මෙයා නිමිති ගත්තා වැඩේ වරද්ද ගත්තා. ඒක අතරිය මෙතනට දැම්මා රාගය අතුරුදහන් නේද? එච්චර වඩන්න ඕනේ ඉතින් මේවා. මේ නිකන් වෙන දේවල් නෙමෙයි. මේ පැත්තෙන් නිමිති ගැනීම හරහා මොහක් හරි ක්ලේශයක් මතුවේගෙන එනවා නම් එයාට පුළුවන් වෙන්න ඕනේ මේක සම්පූර්ණයෙන්ම ඉවත් කළා මෙතෙන්ට හිත දාගන්න. නේද? ඒතර අනිමිත පැත්තට හිත හරව ගන්න පුළුවන් වෙන්න ඕනේ. එපමණකට මේක යානාවක් කරගෙන තියෙන්න ඕනේ. ඒතර කියන්නේ භාවිතා බහුලී කතා යානි කතා වත්තු කතා. තමුන්ගේ වස්තුවක්, තමුන්ගේ තමුන් සන්තක දෙයක්. දැන් අපේ ඊඩමක් කඩමක් තියෙනවා නම් යාන වාහනයක් තියෙනවා නම් මොන හරි එක තමන් සන්තක වස්තුවක් කියලා අපි සලකනවා නේද? ඒතරම් මේ හැකියාව දැන් මාසතු කරගෙන. එපමණකට තත්වයකට යා දිනු කරගෙන. යාන කතා වස්තු කතා අනුට්ඨිතා. අනුට්ඨිතා කියන්නේ මම හිතන්නේ පරිපූර්ණ කරගෙන. අනුට්ඨිතා පරිචිතා පරිපූර්ණ කරගෙන සුසමාරද්ද ඕන්ලාවක තින්ට දාන්න පුළුවන්. ඕන්ලාවක තින්ට දා ගන්න පුළුවන්. ඉතින් ඔන්නෙත් පැත්තකට වඩා ගත්තා නම් දැන් ඒ කියන්නේ නිමිති රහිතව ඉන්න පුළුවන් මට්ටම හදලානේ. අනිමිත චේතෝ විමුක්තියක් මට්ටමට වල්ලා. දැන් මෙතන කියන මේ කාරණාව තමයි යම්සිගෙනේ ප්‍රකාශයක් කරනවලු මම මේ විදිහට අනිමිත චේතෝ විමුක්තිය වැඩුවා ඒත් බලන්නකෝ මගේ හිත නිමිති ගන්නවනේ කියලා කිව්වොත් එතකොට කියන්නවලු ඔන්න ඔන්නු දැට උඹ ඔන්නෝම කියන්න එපා. ඕම කිව්වොත් බුදුහාමුදුරන්ට කරන ගෞරවයක්. ඒ අනිමිත්ත චේත විමුක්තිය වැඩුවා නම් යානි කතා ඔය කියපු විදිහට නේද? භාවිතා බහුලී කතා, යානි කතා, වත්තු කතා, අනුට්ඨිතා, පරිචිතා, සුසමා, රද්ධා කියන විදිහට මෙන්න මේ අනිමිත චේත විමුක්තියක් වැඩවනම් ඒ හිත නිමිති ගැනීමක් කළ නොහැක. එච්චරයි නේද? ලස්සනයි. ඉතින් ඒ ප්‍රකාශ කරන ආකාරය මේ ඒ කියන්නේ මේ හරි ගැඹීරයි. ඉතින් ඇත්තටම මේ කියන්නේ කෙලිම බුදුහාඳුර ඉදිරිපත් කරේනේ කතාව කරන්නේ. බුදුරජාණන් වහන්සේ කියනවා කොහොමද කියන්නේ? ඉදාවසෝ භික්ඛු එවං අදෙය්‍ය. අනිමිත්තාහිකෝ මේ ආවුසෝ චේතෝ විමුක්ති භාවිතා බහුලී කතා යානි කතා වත්තු කතා අනුට්ඨිතා පරිචිතා සුසමා රද්ධා. අතච පන මේ තං නිමිත්තානුසාරී විඥානං හෝතිති. මෙච්චරත් මං වැඩුවා මේ අනිමිත චේත විමුක්තියක් වඩලා තිනවා බලන්නකෝ. ඒත් මගේ මේ විඥානේ නිමිති ඇසුරු කරනවන්නේ කියලා යා කියනවලු. සෝ මා හේවන් තිස්ස වචනියෝ මායස්මා ඒවං අවච මා භගවන්තං අබ්බාචික්කි නහි සාදු භගවතෝ අබ්බක්ඛානං නහි භගවා ඒවං අදෙය්‍ය. ඔහොම කියන්න එපා ඇවැත්නි, භාගතුන් වහන්සේට අභ්‍යක්ඛානේ කරන්න එපා, දෝෂාරෝපණ කරන්න එපා කියලා දැන් එයාට මේ අවවාද කරන්න කියනවා. يعني මනුස්සයා වඩලා නැහැ, වැඩිලා නැහැ තාම නේද? ඒ හින්දා මේ නිමිති ගැනීමක් වෙලා තියෙන්නේ. මේ වෙන්න කලින් කියනවා මෙහෙමයි, දැන් මේක වැඩුවා තාමත් මේ නිමිති ගන්නවා නේ කියලා. තාම වැඩිලා නැහැ. ඉතින් ඒකයි කියන්න තියෙන්නේ. එතකොට මේ දැස කියනවා නහි භගවා එවං අදී. අට්ඨාන මේතං ආවසෝ අනවකාසෝ යං අනිමිත්තාය චේතෝ විමුක්තිය භාවිතාය බහුලී කතාය යානි කතාය වත්තු කතාය අනුට්ඨිතාය පරිචිතා සුසමා රද්ධාය. අතච පනස්ස නිමිත්තානුසාරී විඥානං භවිස්සතීති නේතණ්ඨානං විජ්ජති. යම්සි තැනැත්තෙක් යම් යෝගාවචරයෙක් මෙන්න මේ අනිමිත්ත චේතෝ විමුක්තිය මේ කියන පරිදි ප්‍රගුණ කළා නම් ඒ තැනැත්තගේ හිත ඒ විඥානය නිමිති ඇසුරු කරනවා කියන එකට අවකාශයක් නැහැ, ඉඩක් නැහැ. නිස්සරණං හේතං ආවසෝ සබ්බ නිමිත්තානං යදිදං අනිමිත්තා චේතෝ විමුක්ති. ඒ කියන්නේ සියලු නිමිති වලට තියෙන නිස්සරණය, සියලු නිමිති වලින් තියෙන වැළැක්වීම නේද, වැළකීම නැත්තම් සියලු නිමිති වලින් නිදහස් වීම කියන්නේ කුමක්ද? අනිමිත්ත චේතෝ විමුක්තිය. ඉතින් අපි යම්සි කෙනෙක් එතකොට මෙන්න මේ බඳු අනිමිත්ත චේතෝ විමුක්තියක් වඩලා තිනවා නම් ඒ කියන්නේ බහුලීකృత කරලා තිනවා නම් ඒක එහෙනම් මට්ටමට චේතෝ විමුක්ති මට්ටමට බහුලීකృత කරලා තිනවා නම් ඒ හිතර නිමිති ගැනීමක් වෙන්න බෑ. ඒ කියන්නේ එතනින් අදහස් වෙන්නේ නැහැ යාට පේන්නේ නැහැ කියලා. නේද? එතනින් අදහස් වෙන්නේ නැහැ යාට ඇහෙන්නේ නැහැ කියලා. එතනින් අදහස් වෙන්නේ නැහැ යාට ගන්ධ සුවඳ දැනෙන්නේ නැහැ, රස දැනෙන්නේ නැහැ, ස්පර්ශ දැනෙන්නේ නැහැ, අහරමේ කියලා. ඒ ගන්න නිමිති දැක්කාමයි, ඇහුණාමයි, නාසයට ගඳ සුවඳ දැනුණාමයි, දිවට රස දැනුණාමයි, ස්පර්ශ දැනුණාමයි, හිතට අරමුණුත් ආවාමයි, ඒවා මත්තේ නටන්න යන්නේ නැහැ. නේද? ප්‍රපංච වීමක් නැහැ, දැඟලීමක් නැහැ. ඒවා මතක තියාගෙන ගොනු කරගෙන නේද අපි ඒව නැවත නැවත අර වමාර කන ගතියක් තියෙන්න බෑ. ඉතින් ඒකනේ දැන් ඔය මේකේ උපරිම මට්ටමට එන්න කලින් පවා දැන් බුදුහාඳුරෝ බාහ්‍ය දාරුචීරිට කියන්නේ ඒකනේ නේද? දිත්තේ දිට්ඨ මත්තම් භවිස්සති, සුතේ සුත මත්තම් භවිස්සති, මුතේ මුත මත්තම් භවිස්සති, විඤ්ඤාතේ විඤ්ඤාන මත්තම් භවිස්සති. ඒ කියන්නේ දැක්කා දැක්ක මතින් අතර වෙන්න කියලා තමයි එතන නිකන් අවවාදයක් කරනවා. මොකද යා දැන් මේ වඩන මට්ටම, එයා මේ ඉතන අනිමිත චේතු විමුක්තිය වඩමින් ඉන්න කෙනෙක් කියලා. එයාට දැන් බුදුහාඳුර කියන දැන් ඔයා දැක්කාම දැක්ක මතින් නතර වෙන. දැන් ඒක නිකන් අර මේ ඉන්ද්‍රිය සංවරයෙන් පමණක් නෙමෙයි. දැන් නුවණකුත් ඉපදිලා තියෙන්නේ. දැන් නුවණක් දැන් එයා තුළ ඉපදිලා තියෙනවා. අන්නේ ඉපදිලා තියෙන නුවණට දැන් බුදුහාඳුර පොඩි තව ඩිසිප්ලින් එකක් එකතු කරනවා. තව ශික්ෂණයක් එකතු කරනවා. බාහිය ඔබතුමා දැන් මෙන්න මේ විදිහට හික්මෙන්න. එහෙමයි කියන්නේ. ඒවං හිවෝ බාහිය සික්ඛිතබ්බං. බාහිය එහෙමනම් ඔබතුමා මෙන්න මේ විදිහට හික්මෙන්න. දිත්තේ දිත්ත මත්තම් භවිසති, දැක්කා දැක්ක මතින් නතර වෙන්න. සුතේ සුත මත්තම් භවිසති, ඇහුණා ඇහුණ මතින් නතර වෙන්න. මුතේ මුත මත්තම් භවිසති, දැනුණා නාසයට දිවට කයට දැනුණා එපමණකින් නතර වෙන්න. විඤ්ඤාතේ විඤ්ඤාත මත්තම් භවිසති, හිතට අරමුණක් ආව එතනින් නතර වෙන්න. ඒක ඒවෑ නිමිති ගන්න යන්න එපා නේද? එතකොට ඒව එතනින් පේන්න එතනින් හැඟෙන්නේ නැහැ යන්න නොදකින්නවා කියලා. යන්න නොඇසෙනවා කියලා. දැන් ඔයගත් හර ලස්සන මේම එකක් දැන් හුඟක් දෙනෙක් හිතනවා දැන් මේ මෙහෙම කරන්න ගියාම දැන් එතකොට මේ යාට ජීවත් වෙන්න බෑනේ කියලා. දැන් එතකොට බුදුහාඳුර ගැන කරපු පරිශනයක් තියෙනවා. කවුද සුභ කියලා මානවකෙක්, මට එයාගේ නම මතක නෑ. එයාව එවන්නේ ඔය මේ පාරාසරිය කියලා බ්‍රාහ්මණෙක් එවන්නේ. ඒ උත්තරමානක වෙන එක්කෙනෙක්. මෙයාව එව්වෙත් කවුද මන්ද? සුභ මානවක මට මතක නෑ කවුද එව්වේ කියලා. ඉතින් ඇවිල්ලා එයා කරනවා පොඩි පරිශ්‍රණයක් පොඩිත් නැහැ ඉතින් මාස 6ක් දුවෙත් ඉස්සේ බුදුහාඳුරංග ෆලෝ කරලා නේද එහෙම කරද්දී මේ ලස්සන මේ සූත්‍රයක ඒක එනවා ඒකේ එතුමා කියනවා මේ බුදුහාඳුරෝ ආහාර ගන්නකොට දැන් එතුමා ඔක්කොම නිරීක්ෂණය කළා මේ මාස 6ක් තිස්සේ පස්සෙන් ගිහිල්ලා දානේ ගන්න විදිය පිණ්ඩපාත යන විදිය සිවුරු පෙරවන විදිය ඔක්කොම නිරීක්ෂණය කළා පස්සේ වැරදි හොයලා නේද වැරද්ද හොයා ගන්න පුළුවන්ද කොහොමද හැදෙන්නේ කින්ද මන්ද ඔක්කොම බලලා දෙන රිපෝට් එකේ තමයි රිසර්ච් පේපර් එකේ තමයි තියෙන දැන් මේක නේද රිපෝට් එකේ තියෙනවා මොකද්ද රස ජානාතිකෝ භගවා නොච රස රාග රස පටිසංවේදීචකෝ භගවා නොච රස රාග පටිසංවේදී මේ භාගතුන් වහන්සේට රස දැනෙනවා හැබැයි රසයෙන් පිළිබඳ රාගයක් පහළ වෙන්නේ නැහැ කියනවා ඒ කියන්නේ රසය ඔක්කොම දැනෙනවා හැබැයි ඒක සම්බන්ධ මොකක්වත් රාගයක් නැහැ. ඒක ඒක මාරයි ඒක හිතා ගන්න බෑ කොහොමද වැඩේ කියලා නේද? කළම් බලන්න ඕනේ. කොහොමද මේ ඒ කියන්නේ අර වගේ නිමිති ගැනීම හරහා රාග ද්වේෂ මෝහ පහළ නොවි හැබැයි රස හොඳට දැනෙන්න නේද? දැන් හිතන්න අපිට දැන් හිතන්න අපි කෙනෙක් දිහා බලලා අපි නිමිති ගන්නකොට අපේ හිතට මොකද වෙන්නේ? හිත නිශ්ශබ්දවම තියෙනවද නතර වෙලා තියෙනවද නැත්නම් එයා ගැන එක්ක හොඳක් හිත කියවන්න ගන්නවද නැත්නම් එයා ගැන නරකක් හිත කියවන්න ගන්නවද නේද ඒ දැකපු නිමිති අපි ඇතුලේ සංස්කරණය කරන්න පටන් ගන්නවනේ අපිට තේරෙන්නේ නැහැ මේ ගත්ත නිමිති ටික අතල්ලා දාන්න නැත්නම් ගත්ත නිමිති ටික එහෙම්ම යවන්න අපි මේ නිමිති ටික අපේ හිත ඇතුලේ සංස්කරණයක් කරනවා මෙයා අහවලා මෙයා හොඳයි මෙයා නරකයි මෙයා මෙන්න මෙහෙම මෙහෙම කරා මෙයා මෙහෙම මෙහෙම කරාවි කියලා මේක අල්ලගෙන අපි මේ ගත්ත නිමිති මත අපි නටනවා නේද ඒ ගත්ත නිමිති අපි පුදුමාකාර විදිහට ඇතුළට සංස්කරණ කර 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 ඕකෙන්නේ අපි කතන්දරයක් ගොතාගන්නේ හිතන්න දැන් අපි බස් එකේ යන ගමන් ගෑනු ළමෙක් දැක්කා දැන් බස් එක ගියා දැන් ගෑනු ළමයා කෝ හිතේ ඉන්නවා නේද හිතේ අපි ධාරණය කරගෙන ආ මෙහෙමයි මෙහෙමයි ආ හොඳයි මෙහෙමයි කොණ්ඩේ මේ වගේ පිරලයිටි මේ විදිහට ඇඳන් ඇඳුමක් ඇඳන් හිටි මේ විදිහට අරකයි මේකයි ඉතින් අංගපසංග බලලා ඔක්කොම ටික දැන් හිතේ දාගෙන දැන් ඉතින් මේ නිමිති ටික මේ කල්පනා කරනවා නිමිති ගල්ප 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 ගෙදර ගිහලා කල්පනා කරනවා ඇඳේ ඉන්න ගමනුත් කල්පනා කරනවා හෙට උදේටත් කල්පනා කරනවා හෙටත් හම්බෙදී කල්පනා කරනවා පුදුමාකාර පිස්සුවක් ලෙදී ඉන්නේ නේද ඔන්නේ නිමිති ටික දැන් මේ අපි වමාර වමාර කනවනේ තනිකරම අපිට ඕක නවත්ත ගන්න බෑනේ ඉතින් ඔන්න ඕක නවත්තන්න ඕනේ නේද ඉතින් මුල් මට්ටම තමයි ඒකයි උදාහරණු කියන්නේ ඉස්සෙල්ලා මේ සංවරයක් කරගන්න නේද ඉන්ද්‍රිය සංවරයක් කරගන්න ඊට පස්සේ මට්ටම තමයි දැන් මේ කියන්නේ විපස්සනාවක ඔය විපස්සනාවක් වඩලා ඔන්න හිත අනිමිත තත්ත්වයට ගත්තනම් දැන් බලන්න පුළුවන්ද දිත්තේ දිට්ට මත්තම් භවිස්සති ඒ කියන්නේ දැක්කා දැක්ක මතින් නතර කරන්න දැන් හිත ආයි නිකන් පණීවි ආයි චුට්ටක් මේක නිකන් නේද උර මේ පොඩ්ඩක් පොඩ්ඩක් අර දූලත්ට වගේ හපහපා ඉන්න දඟලාවි හැබැයි හිතට කියන්න දැන් ගන්න එපා නේද සුතේ සුතමත්තම් භවිස්සති පුතේ මුතමත්තම් භවිස්සති විඤ්ඤාතේ විඤ්ඤාතමත්තම් භවිස්සති කියලා නිකන් පුදුමාකාර ශික්ෂණයක් මෙතෙන්ට අවශ්‍ය වෙනවා මේක ඇවිල්ලා කියන්නේ නිකන් ශික්ෂණයක් නෙමෙයි මේකට කියන ආර්ය ශික්ෂණයක් කියලා ආර්ය භූමියේ තියෙන ශික්ෂණයක් මේ කතා කරන්නේ. දැන් ඒ කියන්නේ මෙයා සතුවේ හැකියාවක් තියෙනවා. දැන් මේ බාහ්‍ය දාරුචීරියට බුදුහාඳුරු කියන්නේ මේ සාමාන්‍ය පෘථග්ජනයෙකුට දෙන ශික්ෂණය නෙමෙයි මේ කතා කරන්නේ. එයා එකපාරටම අපිට ඕක කරන්න බෑ. ඒ කියන්නේ බාහ්‍යයට දීලා තියෙන ඒ ශික්ෂණය සාමාන්‍ය පෘථග්ජනයෙකුට කරන්න බෑ. සාමාන්‍ය මට්ටමකදී කරන්න බෑ. සෑහෙන විපස්සනාවක් වඩලා හිතෙන් නිමිති නොගන්නා තත්ත්වයක් හටගත්ත කෙනා තවදුරටත් ප්‍රගුණ වීම මේ කතා කරන්නේ. ඒක අතකින් කියනවා. මුල් මට්ටම නෙමෙයි මේ. ඊට එහාගේ මට්ටම මේ කතා කරන්නේ. ඒ එහා මට්ටමට යෝගාචරයක් එන්න ඕනේ. හැබැයි එතෙන්ට ඇවිල්ලා නතර වීමක් නැහැ. තව දියුණු කරන්න ඕනේ. දැන් මේ කියන ආකාරයට යානි කතා, වත්තු කතා ඔයක තමයි ශික්ෂණය නේද? තව එහාට දියුණු කරන ආකාරය. මේක තව තව බහුලීකృత කරන්න ඕනේ. දැන් එතකොට මේ බහුලීකృత කරන්නේ ඇස් පෙනි පෙනි නේද? ඇස් වහගෙන නෙමෙයි මේ. බලන්න ඕනේ මේ පේනකොට තාම නිමිති ගන්නවද? මේවා රැඳෙනවද? මේවා අල්ලගෙන හිතේ රාග ද්වේෂ මෝහ පහළ වෙනවද? හිත නටනවාද නේද කල්පනා කරනවාද නැත්නම් දැක්ක මතින් නතර වෙනවාද අපිම බලන්න ඕනේ එහෙම 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 හිතන්න දැන් අපි නිකන් සක්මනක් යනකොට වටවිට බල බල ගියා කියලා එතකොටත් හිතට යන්න උමනාවක් නැත්තම් බලන දේත් එක්ක ඒ කියන්නේ ඇතුලේ හැකියාවක් දිනුලා තියෙනවානේ කුසලතාවයක් දිනුලා තියෙනවානේ නිකම්ම මේ ශික්ෂණයක් හරහා නෙමෙයිනේ දැන් ශික්ෂණේ කැඩුවනේ අපි වටවිට බැලීම හරහා නේද නමුත් මං කියන්නේ සාමාන්‍ය ඉන්ද්‍රිය සංවරය කියන එක නමුත් ඒකේ හිතේ රැඳෙන්නේ නැත්තම් දැකපු දේවල් ඒ කියන්නේ අමුතුම කුසලතාවයක් ඇතුලේ වැඩිලානේ. ඒ කියන්නේ මේ නිමිති නොගන්නා හැකියාවක් හිතේ දියුණුවලා තියෙනවානේ. ඉතින් ඔන්න ඔය දේ වෙන්න ඕනේ. ඉතින් එතකොට මේ ඒ නිමිති නොගන්නා බවට, නිමිති වලින් හිත නිදහස් කිරීමට තියෙන නිස්සරණය, නැත්තම් තියෙන අපි කියමු ශික්ෂණය, එහෙමත් නැත්නම් තියෙන උපක්‍රමය තමයි මෙන්න මේ අනිමිත්ත චේතෝ විමුක්තිය කියලා කියන්නේ. එතකොට ඒ අනිමිත්ත චේතෝ විමුක්තිය නිසා ඉතාම ප්‍රබලයි. ඒක ඒක ඉබඳු තහමක් යම්ස කෙනෙක් දිනු කරනවා නම් ඉහළට යන්න යන්න බුදුහාඳුරගෙන මේකෙන් පුළුවන් ඕනම ක්ලේශයක් කපලා දාන්න. ඕනම අනුසේ ධර්මයක් සිඳල බිඳල දාන්න. ඊළාට විශේෂයෙන්ම ඔය එහා තියෙන කෙලෙස් තියෙන්නේ අඩුම මේ උද්දම් භාගීය සංයෝජන ඒවා පවා දුරු කරන්න පුළුවන් කියනවා. ඒ කියන්නේ මාන අනුසේ එහෙම විශේෂයෙන් කතා කරනවා. ඔය අනිමිත්තංච භාවේහි මානානුසය මුජ්ජහ කියලා හිම ගාතාවක් එනවා රාහුල සූත්‍රය කියලා සූත්‍රයක් සුත්ත නිපාතේ. ඉතින් ඒකෙදි රාහුල සායනාසර බුදුහාඳුර අවවාද කරනවා රාහුල මෙන්න මේ අනිමිත්ත වඩන්න, අනිමිත්ත චේතෝ සමාධිය වඩන්න, ඒකෙන් ඒක පාවිච්චි කරලා රාග මේ මාන අනුසය නැති කරන්න. රාගානුසය නෙවෙයි මාන අනුසය. මේ මානය කියලා කියන එක සූක්ෂමම ක්ලේශයක්. රහත් මට්ටමේදී අයින් වෙන්නේ. ඒකමව අයින් කරන්න හේතුවක් කරගන්න කියන අනිමිත්ත චේත විමුක්තිය. ඉතින් එපමණකට අතිශ්‍රේෂ්ඨ දහමක්, අතිශ්‍රේෂ්ඨ උපක්‍රමයක් තමයි මේ අනිමිත්ත චේත විමුක්තිය කියලා කියන්නේ. ඉතින් ඒක කම්ස කෙනෙක් වැඩුවා නම්, නිවැරදිව ප්‍රගුණ කරා නම්, කියන්නේ යට අරහත්ත්වයේ දක්වාම මාර්ගයක් තියෙනවා. ආයි පොඩ්ඩක් නෙමෙයි. ඒ කියන්නේ මුල් මට්ටමක් නෙමෙයි. අරහත්ත්වයේ දක්වාම දිනු කළ හැකි මාර්ගයක් අනිමිත්ත චේත විමුක්තිය හරහා යට විවෘත වෙනවා. හොඳයි. ඉතින් මම සෑහෙනලා කතා කරා. කාට හරි අද සාකච්ඡා මූලික කරගෙන කාට හරි ප්‍රශ්නයක් තියෙනවා නම් නගන්න කියලා ආර්දනා කරනවා.
අවසරයි අපි හඳුරන්නේ.
ආ
මෙතන වාඩි වුණා විනාඩි 15ක නිස්සද්ද හිටියා. අනතුරුව විශාල සටනක් ඇත්තටම දෙන්න සිද්ධ වුණා. මොකද නිදිමත කියන කෙනා ඉක්මනින් නිදා ගන්නවා. බොහොම පසුව මම කන් දෙකට අවස්ථාව ලබා ගන්න මහන්සි වෙනවා. එයා ජයග්‍රහණය කරනවා. දේශනා කරන හඬ ඉතාමත් හොඳින් ඒක අහගන්නවා. මොකද හදවතට මනසට ඒ අදහස් ටික එකතු කරගන්න උවමනයිනේ. ඒ නිසා ඒ සට ඒ දෙන්න අතරේ ගිය සටනෙන් පුළුවන්කම ලැබුණා ඒ දේශනාව දේශනා කරපු කරුණු කාරණා ටික ඉතාමත් හොඳින් මගේ මේ මනසට එකතු කරගන්නට ඕන. මේ ඒ වාගේම මේ රඳා ගන්නටත් ඕන කියන අදහස හිතේ දෙමින් තමයි සටන ගෙනිච්චේ. ඉතින් අපි හන්නේ ඒක මම තවත් මොහොතින් මොහොතයක වැඩි දියුණු කර ගැනීමට, ඒ වගේම මනසට නිහඬව ඉන්නට, ඒ වගේම මේ භාවනාව කටයුතු කරගන්නකොට පුළුවන් ආකාරයෙන් අස් දෙකටත් ඒ ආකාරයෙන් විවේකයක් දෙමින් සහ එයාට තනිකර තැන නොදී මගේ අදහස මුදුන්පත් කරගන්න උත්සාහ කරනවා. ඉතාම වටිනා දේශනාව සවන් දුන්නේ අවසරයි විශ්වවිද්‍යාලය.
අවසරයි සෝමනංසර්.
ඔව්.
සෝමනංසර් සිතුවිලි නැහැ කියන්නේ එතෙන්ට විඥානය බැස ගන්න නැහැ කියන එකද?
ආ ඒක හොඳ ප්‍රශ්නයක්. අත එහෙම කියන්න බෑ. එහෙම කියන්න බෑ. දැන් හිතන්න ධ්‍යාන සමාධියකදී පවා සිතුවිලි එන්නේ නැහැ. හැබැයි හිත බැහැගෙන ඉන්නේ. ඕවා ඉතින් අත්‍තරම හරිම සූක්ෂම කාරණා. ඔවා අතර හොඳ සූත්‍රයක් තියෙනවා මේ උද්දේශ විභංග සූත්‍රය කියලා. ඉතින් ඒකෙන් මම පොඩ්ඩක් ඔයාලට හොඳ උත්තරයක් දෙන්නම්. එතකොට මේ විස්තර සහිතව කියන්න පුළුවන්. සූත්‍රයක් කියන උද්දේශ විභංග සූත්‍රය කියලා. ඒකෙදි බුදුහාඳුරෝ කියනවා, ඒ කියන්නේ අතර බුදුහාඳුරෝනේ විස්තර කරන්නේ. බුදුහාඳුරෝ නැගිටලා යනවා. මහා කච්චාන මහරහතන් වහන්සේ තමයි විස්තර කරලා දෙන්නේ. ඉතින් ඒ කියන්නේ හිත ඇතුලේ හිරවීමක් ගැන කතා කරනවා. මේ ඇතුලේ හිර වෙනවා කියලා කියන්නේ මෙන්න මේ ධ්‍යානයේ හිරවීමක්. ඒක එනවා කතංචාවසෝ අජ්ජත්තං චිත්තං සම්තිතಂತಿ උච්චති. මහණෙනි ඇවැත්නි, කෙසේනම් ගෝචර අධ්‍යාත්මයේ සිත පිහිටියේයි කියනු ලැබේද? හිත පිහිටලා. දැන් අපි මුලදී කරන්නේ හිත පිහිටා ගැනීමක් තමයි. හැබැයි එකපාරට මේවා කරන්න යන්න එපා. يعني මේකයි මේ ගැඹුරු කාරණා මේ කතා කරන්නේ. يعني මුලදී අපි කාය අනුපස්සනාවකදී කය ඇසුරු කරන හිත පිහිටුවා ගැනීමක් තමයි කරන්නේ. එකපාරටම අපිට නිදහස් කිරීමක් කරන්න බෑ. උපාදාන රහිත පාවිච්චි මට්ටමට ගන්න බෑ. ඉතින්ලා අපි කයේ හිත පිහිටවා ගන්නවා නේද? දැන් මේ කතා කරන්නේ තවත් ටිකක් එහාට ගිය මට්ටමක්. ඒතකොට යම්ස කෙනෙක් සමතයක් වඩලා සමත භාවනාවකදී ලබාගත් ධ්‍යාන මට්ටම, දැන් මේ මහා කච්චාන මහරහතන් වහන්සේ විස්තර කරනවා, යා හරියට ඒක පාවිච්චි කරන්න දන්නේ නැත්නම් මුල් මට්ටමේදී ආයකට ඇලෙනවා. ඒකට බැසගන්නවා, ඒක බැහැගන්නවා, ඒක තුළ පිහිටා ගන්නවා. ඉතින් මේ විදිහට විස්තර කරනවා. කතංචාවසෝ කතංචාවසෝ අජ්ජත්තං චිත්තං සම්තිතන්ති උච්චති. ඉදාවසෝ භික්ඛෝ විවිච්ඡේව කාමේහි විවිච්ඡ අකුසලේහි ධම්මේහි සවිතක්කං සවිචාරං විවේකජං පීතිසුඛං පඨමජ්ජහනං උප්පජ්ජත් උපසම්පජ්ජ විහෙරති. ඇතර මේ කෙලෙසුන්ගෙන් ඉවත් වෙලා නීවරණ වලින් අයින් වෙලා ඒ තනත්තා යෝගාවචරය මේ විතක්ක විචාර පිරිසුක ඒකග්ගතා සහිත මේ ප්‍රථම ධ්‍යානයේ වාසය කරනවා. ධ්‍යානය ධ්‍යානය ලැබුණා. ඉදා තස්ස විවේකජ ප්‍රීති සුඛානුසාරී විඥානං හෝති. දැන් මේ හටගත්තේ විවේකජ ප්‍රීති සුඛයේ විඥානය ඇසුරු කරනවා. මොකද මේකේ ආස්වාදයක් තියෙනවා. මේ මේ දබපු ධ්‍යාන සුඛයක් තියෙනවා. ඒ මොකද නීවරණ දැන් ඔක්කොම ඉවත් වෙලා ඒ ලැබපු දැහන් සුවය එයා භුක්ති විඳිනවා. එයාගේ විඥානේ ඒකේ තමයි ඇසුරු කරන්නේ. විවේකජ පීති සුඛානුසාරී විඥානං හෝති. විවේකජ පීති සුඛ අස්සාද ගතිතං. ඒකෙන් ලැබපු ආස්වාදේ ගැලිලා ඉන්නේ. ඒක කැට ගැහිලා. ඊළඟට විවේකජ පීති සුඛ අස්සාද විනිබද්ධං. ඒකේ බැඳිලා. විවේකජ පීති සුඛ අස්සාද සංයෝජන සංයුත්තං. එතකොට මේ විවේකයෙන් විවේකයෙන් හටගත්ත ප්‍රීති සුඛයේ සංයෝජනයක් විදිහට බැඳීමක් විදිහට දැන් එයා ජීවත් වෙන්නේ. ඒ කියන්නේ විඥාණය නිදහස් නැහැ. එතකොට හැබැයි හිතේ සිතුවිලි නැහැ. විශේෂයෙන්ම දෙවනි ධ්‍යානෙට එහෙම වෙනකොට විතක්ක ਵਿਚාරවත් නැහැ. ඒකත් උදාහරණයක් කියනවා. දැන් කෙනෙකුට හිතන්න පුළුවන් විතක්ක කියන්නේ සිතුවිලිනේ කියලා. නැහැ විතක්ක කියන්නේ සිතුවිලි මට්ටමක් නෙමෙයි. දැන් මේ කතා කරන ධ්‍යානයකදී විතක් සිතුවිලි නෙමෙයි. ඒ ඉදිරිපත් කරගත්ත අරමුණට සිවුම්ම නැවත නැවත නැංවීමක් මේ කතා කරන්නේ. නැත්නම් මේ සිතුවිලි කල්පනා කර කර පළවෙනි ධ්‍යානෙදිම නෙමෙයි මේ කතා කරන්නේ. සිතුවිලි මොකක්වත් නැහැ. අරමුණට හිත නංවමින් ඉන්නේ. අරමුණට හිත නංවනවායි සිතුවිලි ජනනය කරනවා කියන්නේ ප්‍රති දෙකක්. ඒත් මේ කරන්නේ අරමුණ සිත නැංවීමින් ඉන්නේ. හැබැයි ඒ ක්‍රියාවලිය තුල පහළ වෙන සතුටේ, ප්‍රමෝදයේ, ප්‍රීතියේ, සැපයේ විඥානය ඇසුරු කරනවා. ඉතින් එතකොටත් ඇතුලේ හිර වෙලා, ඇතුලේ නතර වෙලා හිත තියෙන්නේ. නිදහස් නැහැ, අනිශ්චිත නැහැ. දෙවනි ධ්‍යානය ගැනත් ඒ විදිහටම කියනවා. පුණජ පරං ආවසෝ පික්කු පීතියාච විරාගා උපෙක්ඛකෝච විහෙරති සතෝච නැ දෙවනි එක. පුණජ පරං ආවසෝ පික්කු විතක්ක විචාරාණං ූපසම අජ්ජත්තං සම්පසාදනං චේතසෝ ඒකෝදි භාවං අවිතක්කං අවිචාරං සමාධිජං පීතිසුඛං ဒුතිය ජහණං උපසම්පජ්ජ විහෙරති. විතක්කේ විචාරය අතහැරලා දැම්මා. ඇතුළත හොඳට සංසිඳුණා. චේතසෝ ඒකෝදි භාවයන් හිතේ හොඳ එකඟතාවයක් හදාගත්තා. විතක්ක ਵਿਚාර නැති සමාධියෙන් හටගත් ප්‍රීති සුඛයක් සහිත දෙවනි ධ්‍යානය එයා දැන් භුක්ති විඳිනවා. සමාධිජ ප්‍රීති සුඛානුසාරී විඥානං හෝති. හැබැයි ඒ ඊටාම ප්‍රබල සමාධිය සහිත ඒ ප්‍රීතිය, ඒ සුඛය, ඒ తত্ত্বය ඒ විඥානය ඇසුරු කරනවා. සුඛානුසාරී විඥානං හෝති. සමාධිජ ප්‍රීති සුඛ අස්සාද ගතිතං. ඒ විඥානේ ඒ සමාධිජ ප්‍රීති සුඛය තුලින් ආස්වාදයක් ලබනවා. සමාජිත ප්‍රීති සුඛ අස්සාද විනිබද්ධං. එතකොට ඒ ප්‍රීති සුඛයේ එයා බැඳිලා. සමාජිත ප්‍රීති සුඛ සංයෝජන සංයුත්තං. ඒකේ සංයෝජනයක් වශයෙන් බැඳිලා. අජ්ජත්තං චිත්තං සම්තිතන්ති උච්චති. එතකොට ඇතුලේ හිත හිර වෙලා නිකන් බැහැගෙන ඉන්නේ. ඒ නිසා මේ ධ්‍යාන මට්ටම් වල ඔන්නය මේ අපිටම තොණ්ඩුව තියෙනවා. ත්‍රි ධ්‍යානයක් ලබන්නත් ඕනේ. ලැබුවට හැබැයි මොකද වෙන්නේ? අර වගේ හිර වෙන්න පුළුවන්, ඒකේ බැඳෙන්න පුළුවන්, විඥානය ඒක ඇසුරු කරන්න පුළුවන්. හැබැයි මේකේ අනිත් පැත්තකුත් තියෙනවා. විපස්සනාවක් වඩන කෙනා මේකේ ඉන්නේ නැතුව මේක අතේ දුරින් තියා ගන්නවා. එයා ඒක දිහත් විපස්සනාවක් වඩනවා. තේරෙනවද? අන්නේ මට්ටමේදී කියනවා ඇතුළත නතර වෙලා නැහැ. ඇතුළත හිර වෙලා නැහැ. ඒකත් පෙන්නවා. කොහොමද? කතංචාවසෝ අජ්ජත්තං චිත්තං අසන්ටිතන්ති උච්චති කියලා ඒකත් විස්තර කරනවා. එතෙන්ද කියනවා අර විදිහටම ප්‍රථම ධ්‍යාන සාහිත්‍යය වාසය කරනවා. හැබැයි න විවේකජ පීතිසුඛානුසාරී විඥාණං හෝති. න විවේකජ පීතිසුඛ අස්සාද ගතිතං. න විවේකජ පීතිසුඛ අස්සාද විනිබද්ධං. න විවේකජ පීතිසුඛ අස්සාද සංයෝජන සංයුත්තං. අජ්ජත්තං චිත්තං අසන්ටිතන්ති උච්චති. එතකොට මේ ඒ කියන්නේ ධ්‍යාන සමාධියක් විපස්සනා කරන මට්ටමක් බුදුහාඳුර කියලා දීලා තියෙනවා. එතනින් අදහස් ඒ නිසා අපි තේරුම් ගන්න තියෙන්නේ එකපාරටම අපි මේ ධ්‍යාන නිවැරදි ධ්‍යානයක් කියන එක එහෙනම් ඔන්නෝක වෙන්න ඕනේ නේද? නිවැරදි ධ්‍යානයක් කියන එක හිත හිරවීමක්, බැඳීමක්, ඒ තුළ බැහැ ගැනීමක්, විනිබන්දයක් වෙන්න බෑ. එයාට පුළුවන්කමක් ඇති වෙන්න ඕනේ ඒකෙන් ඉවත් වෙලා ඒක දිහා බලන්න. ඒක නිකන් අතේ දුරෙන් තියාගෙන ඒක නිකන් බලන්න යාගේ යථා ස්වභාවය දැක ගන්න. හිතන්න දැන් අපි හුස්ම රැල්ල දිහා බලද්දී හුස්ම රැල්ලට ඒක වෙන්න ඉඩ අරිනුනේ. අපි ඒකට මුකුත් කරදරයක් කරන්න යන්නේ නැහැ නේ. හුස්ම ගන්නවනේ උනාට කය නේද? කයට හුස්ම ගන්න දීලා හැබැයි අපිට පුළුවන් දැන් බලන් ඉන්න. ඔන්න ඒ වගේ තත්ත්වයක්. හිතන්න දැන් වේදනාවක් පහළ වුණා. සැප වේදනාවක්. අපි දැන් මේක කකුල වෙනස් කරනවා. තේ මොකක්වත් කරන්න යන්නේ නැහැ නේ. වේදනාව තියෙන එක බලන් ඉන්නවා නේද? ඒකට වෙන්න ඉඩ දීලා අපි බලන් ඉන්නවා. අන්නේ වගේ දැන් හිතන්න අපි වඩපු සමාධියක් කරා ඔන්න දැන් හිතේ ධ්‍යාන සත්‍යයක් ඇතිලා තිනවා. හැබැයි අපිට පුළුවන් වෙනෝනේ මේකෙන් ඉවත් වෙලා ඒක තියාත් බලන්න. ඔන්න ඔක හරි ලස්සන කියන්නේ. ලේසි වැඩක් නෙමෙයි ඉතින්. හුඟක් කියලා වෙන්නේ මේකේ බැඳෙන එක. මේකේ හිර වෙන එක. ඒක තමයි සම්ටිතන්ති කියලා කියන්නේ. නමත් ඉතින් කල්පනා කරන් කල්පනා කිරීමක් නැහැ මේකකවත්. හිතේ සිතුවිලි බහල කිරීමක් නැහැ මේ එක මට්ටමකදවත්. ඒතර මේවායේදී ඔක්කොගෙම හිත ඇසුරු කරන සූක්ෂම වේදනා මට්ටමක්, සූක්ෂම ප්‍රීතියක්, සූක්ෂම සැපයක් ඒ සැපයේ පවා විඥානයේ ඇසුරු කිරීමක් තියෙනවා. ඉතින් එතකොට විපස්සනාවකදී හරිම සූක්ෂමයි ඒ නිසා කොහොමදතර මේ යෝගාචරයේ මේක පවා දැක දැක මේ ඇසුරු කිරීම පවා ඉවත් කරන්නේ. නේද? ඒවා පවා නිකන් ඉවත් කරමින් හිතේ නිදහසම අරන් යන්නේ කොහොමද ඉස්සරහට?
ඔව්. එතකොට සුවන් වහන්සේ මේ
ඔන්නෙලා නැහැ.
අවසරයි සුවන් වහන්සේ. ඔව්. එතකොට මේ සමාධියත් එක්කම සිතුවිලි ඇවිල්ලා ටක් ගාලා එතනක ඉවත් වෙන්නේ ඒතත් එහෙම ස්වභාවයෙන්.
ඉතින් එන්නම් බෑ. කියන්නේ හිතේ එනවා කියන්නේ තාම එච්චරට සමාධි වෙලා නැහැ කියලා. ඉතින් එහෙම කියන්නේ නැන්නේ.
හඳුනා ගැනීමකුත් නැතුව ඇවිල්ලා යන මට්ටමක තියෙනවා නෝ.
නෑ මේ සමතේ පැත්තෙන් කියනවා නම් ඒ කියන්නේ සමත සමාධියකද සිතුවිලි එන්න බෑ. හොඳ ධ්‍යාන සමාධියකද එහෙම සිතුවිලි එන්න බෑ. හිත සෑහෙන දොරට ඒ අරමුණත් එක්කම තියෙන්න ඕනේ. මේ හැබැයි මෙතන කියන්නේ ඒකෙත් බැහැගෙනත් නෙමෙයි හැබැයි. උතොර ඉතින් දැන් හිතන්න අපි සක්මනක් කරනවා කියලා. සක්මනක් කරද්දී එන්න පුළුවන් නේ යෝගාවචරයේ අත්දකින්න පුළුවන් නේ සිතුවිලි රහිතව මේ අරමුණත් එක්ක ඉන්න ගතිය. සිතුවිලි මොකටද? නේද? ඒකේ මහා ලොකු ධ්‍යානයක් අවශ්‍ය නැහැ. නිකන් සක්මන කරද්දිත් එයාගේ හිතේ කල්පනා කිරීම, ප්‍රපංච කිරීම, සැක පහල කිරීම මේවා එකක්වත් නැතුව බොහොම හිත නිශ්ශබ්ද වෙලා වෙන දේ දිහා බලන් ඉන්න පුළුවන් මට්ටමක් හැදෙනවනේ. ඕක මේ මහා ඈතකට යන්න කලින්ම හැදෙනවනේ. නේද? ඒක හැදෙන්න ඕනේ. එතන තමයි විපස්සනා වණියන් ආරම්භ වෙනවා කියලා කියන්න වෙන්නේ. සතිය සුපටිත්‍ත සතියක් බවට පත් වෙනවා කියලා කියන්න තියෙන්නේ. නැත්නම් එතෙක් ඉතින් අපේ හිත එහෙම එහෙ යනවා. වෙන වෙන අරමුණු වලට යනවා. ඒ හරහා සිතුවිලි පහළ කරගන්නවා. ඉතින් ඒවා හික්මවලා තමයි ඊට පස්සේ ආ නිශ්ශබ්ද හිතක් සහිතව සක්මන වෙනවා හැබැයි. ඒ ක්‍රියාවලිය සිද්ධ වෙනවා. ඒ ක්‍රියාවලිය සිද්ධ වෙද්දී ඒ එකක් එකක් ගන්න යා බලන් ඉන්නවා. නිශ්ශබ්ද හිතකින්. ඇතුලේ කතාව සමනය වෙච්ච හිතකින්. එතෙන්ට හැදෙන්න ඕනේ. දැන් මයික් දෙන්න.
අවසර සෝනංශ ඒ කතාව පොඩ්ඩක් දීර්ඝ කරන්න මම බැලුවේ ඒකේ හිතන්න උසවන් වංශ අපි කය කම්පණය බලන් ඉන්නවා කියලා. එතකොට සිතුවිලි රාශියකුත් ඒ අස්සේ එනවනේ. ඒ සිතුවිලි රාශිය නැතුව කය කම්පණය ફોකස් කරලා කය කම්පණයේ විස්තර බලාගෙන ඇතුළට ගිඳා බැසීමක් කියන දිගුවක්ද එතනින් යන්නේ කියන්නේ සෝනංශ?
එහෙම කියන්න පුළුවන්. ඒ කියන්නේ දැන් කය කම්පණයට ප්‍රමුඛතාවය දීම හරහා සිතුවිලි වලට දෙන ප්‍රමුඛතාවය අඩු වෙනවනේ. අපිනේ සිතුවිලි පෝෂණය කරන්නේ. අපින්නේ යා ශක්තිය උකහා ගන්නෙ. අපි ශක්තිය එයාට දෙන්නේ නැතුව අපි මේකට නම් කම්පණයේ බැලීමට නම් ප්‍රමුඛතාවයක් දෙන්නේ මෙයා අසරණ වෙනවා. මෙයාට අපි කන්න බොන්න දෙන්නේ නැහැ. තේරෙනවද? ඒතර මෙයාට කන්න බොන්න නොදීම හරහා එයා මොකද්ද වෙන්නේ? හාමත් වෙන්න ගන්නවා. එයා හාමත් වෙලා දුර්වල වෙලා මේක නිකන් බෑග්ග්‍රවුන්ඩ් එකකට වගේ යනවා. දැන් ඔයාගේ සිතුවිලි ළඟ නෙමෙයි තියෙන්නේ. ඔයාට ඩොක්කක් නැහැ නේද? එයා කතා කරන්නේ නැහැ. එතන ඈත නිකන් එක්කෙනෙක් කතා කර කර ඉන්නකොට යන්නේ ඇහෙන්නේ. අන්න ඒ වගේ. දැන් හිතන්න ඔයා කෙනෙක් එක කතා කිරීමයි වෙන කෙනෙක් කරන කතාවක් ඇහිීමයි කියන්නේ දෙකක්නේ. දැන් ඔන්න දෙවෙනි මට්ටම තමයි දැන් වෙන්නේ. දැන් නිකන් ඔයාට ඇහෙන්නේ මේ ඔයා අරක බලබලා ඉන්න හැම වෙන කෙනෙක් කතා කරනවා වගේ. ඈතින් කෙනෙක් කතා කරනවා වගේ තමයි දැන් නිකන් අර සිතුවිලි එන්නේ. දැන් සිතුවිලි ළඟ නෑ. ඔයාගේ හිත ඇතුලේ නෑ. නිකන් බෑග්ග්‍රවුන්ඩ් එකේ වගේ තියෙන්නේ. ඉතින් ඒකත් සමාහට තමයි එහාට යනකොට ඔයා තව තව මේ අරමුණට ප්‍රමුඛතාවය දීම හරහා අරමුණේ සූක්ෂම ගති ලක්ෂණ විමසීම හරහා සම්පූර්ණයෙන්ම ඉවත් වෙලා යයි. දැන් ඔය පස්සම්භයං කාය සංඛාරං කියන මට්ටමක් වගේ කතා කරනකොට ඒ එතෙන්ට ඇවිල්ලා. ඊගෙන සෑහෙන දුරට ඇතුලේ කතාව සමනය වෙලා. ඇතුලේ කතාව සමනෙලා පූර්ණ නිශ්ශබ්ද හිතකින් ඒ හිතත් තැම්පත් වෙලා දැන් ඔය ඊටත් මෙහා. ඉතින් ඇත්තරම මේ මොකද්ද සබ්බකාය පටිසංවේදී අසසි සාමිති සික්කති ඒ වගේ කියන මට්ටම් වලදී ඇත්තරම හිත සෑහෙන දුරට කතා ගෙතිල් නවත්තලා කතා කිරීම නවත්තලා ඒක ඇතුලේ කතාව සමනය වෙලා එයාට තමයි පේන්නේ ආ මේක ඇවිල්ලා ආශ්වාසයේ මුල හරිය මේක ඇවිල්ලා මැද හරිය මේක ඇවිල්ලා අග හරිය. දැන් මේ ආශ්වාසයේ මුල දකින්න බෑනේ කියෝන හිතකින් නේද? තර හිත පුදුම විදිහට නිශ්ශබ්දතාවයක් ගොඩනගාගෙන තියෙන්න ඕනේ. මේ ආශ්වාසයේ මුල බලන්න, මැද බලන්න, අග බලන්න. දැන් මේ තාම ලොකු අපි විපස්සනාවකට ගිහිල්ලා නැහැ ලොකුවට නේද? මේක තව තව එහාට යන්න යන්න සමහර විට මෙතනින් කැඩෙන්න පුළුවන්. දැන් ඔන්න හුස්ම රටල කැඩුණා දෙකට තුනට. මුල මැද අග කියලා. තවත් එහාට කැඩුණා. දැන් ඔන්න ඒකේ තේනවා ඇතිවීමක් නැතිවීමක්. නිකම් මෙතන කම්පන ගොඩක් විදිහට. නැත්තම් මේක උණුසුම් වීමක් සිසිල් වීමක් විදිහට. ධාතු පැත්තට හැරෙන්න පුළුවන්. ඒක එක එක්කෙනාගේ හැටි තමයි. කෙනෙකුට ඒක හැරෙන්නත් පුළුවන්, කෙනෙකුට එතනින් හැරුන්නේ නැහැ. නිකන් ඔහේ නිින්ද ගියා වගේ වුණා, නිකන් ඔහේ මොකද්ද වුණා. ඒස වෙන පැත්තකින් දාලා යන්න වෙනවා. ඉතින් එක එක හරියටම කියන්න බෑ. අපි යන්නේ අපිට ඉදිරිපාර අපේ මාර්ගේ මොන වගේ වේද කියලා අපිට මුලින් කියන්න බෑ.
කාය දිට්ඨිය නැතුව යන්නත් මේ අනිමිත්ත චේතෝ විමුක්තිය කරාම සිත දියුණු වෙන්න ඕනේද?
ඒ තුනෙන් එකකින් යන්න ඕනේ. ඒ කියන්නේ එක්ක අනිමිත්ත, එක්ක අපනිත, එක්ක ශුන්‍යත. ඒ තුනෙන් එකක් يعني වඩන්න ඕනේ. මුල්ම يعني පළවෙනි නිකන් ඔළුව පොඩ්ඩක් දැම්මයි කියලා සක්කාය දිට්ඨිය නැති වෙනවද? ඒවත්ින් ප්‍රශ්න ඇතතර මේක එක මත තියෙනවා. ඒ කියන්නේ සමහර කෙනෙක් අනිමිත්ත චේතෝ විමුක්තිය කියන්නේ කෙලිම ඵල සමාපත්තිය කියලා අර්ථ දක්වනවා. ඒ හින්දා ඒ වෙයි ප්‍රශ්න තියෙනවා. සමහර කෙනෙක් එච්චර දුරට දාන්නේ නැහැ. මේ තාම මුල මට්ටම. ඒ කියන්නේ එයාගේ හැබැයි ආර්ය භූමියකට වගේ නිකන් අවතීරුණා. අවතීරුණා හැබැයි තව වඩන්න ඕන තින්. තව දියුණු කරන්න ඕනේ. කියන විදිහට තමයි සාමාන්‍යයෙන් ගන්නෙ. ඒ මුල්ම අවස්ථාවේදී නිකන් ගඳ කරකෝලා තරියා වගේ වුණ ගතියක් නැත්නම් තන ඇඩ්‍රස් නැති වුණා වගේ තත්වයක් මේක මේ ආර්ය භූමියටපත් වීමද? එතන මේක නිකන් දැක්ක විතරයි තාමපත්ුනේ නැහැ. තව දැන් ඒවා වඩන්න ඕනේ. මැදදිද ඔකපත් වෙන්නේ. මේවා සම්බන්ධයෙන් හරියටම නිශ්චිතව කියන්න හරි අමාරුයි. කියන්නේ එක එක මේ ගුරු මත, ආචාර්ය මත තියෙනවා. අපිට තියෙන තියෙ ඔක්කොම හොයලා ක්‍රියා කරගන්න බෑ. ඉතින් අපිට තියෙන වැඩේ කරගෙන යන්න. අර ලොකු සංසේ දත් කිව්වේ පිපුණු මල්ලේ රුව යඹල වනීදෝ මල කිදුවේ නුඹ හැඩරුව බලන්නපා. තවද කියන්නේ මොකද මේ සුසීම නිකන් මූණ ඇඹුල් කරගෙන ඉන්නේ? මොකක්ද තියෙන ප්‍රශ්නේ අහන්න බලන්න. සුසීමට ඇතුලේ ප්‍රශ්නයක් තියෙනවා අහන්න. මොකද ප්‍රශ්නේ?
අවසර සුවනන්ස, අපි බාහිර ලෝකේ සාමාන්‍යයෙන් කෝස් එකක් කරත් මොකක් හරි මේව කරත් ඒකේ ලෙවල් 1 ලෙවල් 2 ලෙවල් 3 කියලා කෑල්ලක් ගහගෙන මෙන්න මේ මාර්ගයේ මෙච්චරක් ඇචීව් කරාම මෙහෙමයි මෙහෙමයි කියලා අපි ටාගට් කරගෙන යන ගමනක් නේ තියෙන්නේ. එතකොට සුවන්නාංශ දැන් මේ පැවසුව එක හැටියට මෙන්න මේ කාර්ය ටික කරපුවාම මං අහන යන ප්‍රශ්න සාධාරණද අසාධාරණද කියලාවත් මට තේරෙන්නේ නැහැ. බරපතලක් තේරෙන්නේ නැහැ. එතකොට අපි මාර්ගඵල හතරක් විග්‍රහ කරනවානේ, සෝවන්, සකෘදාගාමී, අනාගාමී. එතකොට මෙන්න මේ ටික කරගෙන ගියපුවාම මෙතන සෝවන්, මෙතන සකෘදාගාමී, මෙතන අනාගාමී, මෙතන අරහත් කියලා අපිට මැප් එකක් හරියටම ගහන්න පුළුවන්ද? ඒක අවබෝධ කරගන්න තමන් හැකියාවක් තියනවද? ඒක ගුරුවරයෙක් එක්කම යන ගමනක් එක්ක ඇචීව් වෙන දෙයක්ද කියන එක චුට්ටක් වටපිටාව විතරක් පැහැදිලි කරන්න.
ලේසි නෑ කියලා තමයි කියන්න තියෙන්නේ. ඒ කියන්නේ මේ ඒක ලේසි නෑ කියන්නේ වෙලත් නොදැන ඉන්නත් පුළුවන්. එච්චරට සූක්ෂමයි. නොවි වෙලා තියෙනවා කියලා හිතාගෙන ඉන්නත් පුළුවන්. ඒක තමයි හොඟක් තියෙන්නේ. නේද? අධික තක්සේරුව නේද? අධි තක්සේරුව නැත්නම් අධිමානය. ඒක තමයි බහුලව තියෙන්නේ. වෙඩි වෙලා නැහැ හැබැයි හිතා ගන්න. දැන් හිතන ඔය වගේ ධ්‍යානයක් වගේ දේවල් පවා මාර්ගඵල කියලා හිතා ගන්නවා. කට්ටිය නිකන් ඒ වේ පවා තියෙනවනේ පුදුමාකාර අමුත්තක් තියෙනවනේ. හිතන දැන් පුදුම විදිහට වික්ෂිප්ත වෙලා තිබිච්ච මනසක් සම්පූර්ණයෙන්ම නිකන් ඔය පීඩාකාරීව වික්ෂිප්තලා තියෙන මනසක් ඔය වගේ සමාධියක් ලැබුවනම් පුදුම ප්‍රීතියක් තියෙන්නේ, සතුටක් තියෙන්නේ, සහනයක් තියෙන්නේ. අනිවාර්යෙන්ම වැඩනවා මාර්ගඵල කියලා. ඔය පළවෙනි ධ්‍යානය එහෙම, දෙවෙනි ධ්‍යානය ප්‍රීති සුඛ ඒකාග්‍රතාව ටික අහු වෙනකොට අනිවාර්යයෙන්ම ඔක දානවා මාර්ගඵලයකට. ඉතින් මේ වගේ තැන්වල ඉතින් හරිම අසරණයි. ඉතින් යාට ලොකු මාන්නක්කාර ගතියකුත් තියෙනවා නම් ඉතින් ඇඳ ගන්නවා. ඉතින් මේ වගේ තැනක තමයි අපි නිහතමානී වෙන්න අවශ්‍ය නේද? පිරිසක් ඇසුරු කරන්න අවශ්‍ය, සාකච්ඡාවක් කරන්න අවශ්‍ය, ගුරුවරයෙක් ඇසුරු කරන්න අවශ්‍ය. ඒතර ගුරුවරයා දන්නවා නෑ නෑ මේ සමාධියක් මේ වැඩි ඕක දවස් හතියෙන් දෙකකින් ඉවරයි. ඉතින් ලඩක් දුවක් හැදුණා මොකක්වත් කරගන්න වුණා මොකක්වත් නෑ. ඊට පස්සේ ආයෙ ඔන්න බින්දුර වටනවා. ආයෙ ඉතින් රාගෙනවා, ද්වේෂෙනවා, ගන්නම දෙයක් නෑ කියලා දන්නවා. ඉතින් හින්දා ගුරුවරුති වහාමනේ ගණන් ගන්න. මොකද ඉතින් මේ දන්නවා ඉතින් ඔවා කාලා තිනවනේ ඉතින්. ඉතින් හින්දා ඒ කියන්නේ සමාධිපැත්ත උඟක් දිනක් අහු වෙනවා. අනිත් එක හුඟක් කෙනෙකුට يعني සමාධියක් ඉක්මනට ලබා ගන්නත් පුළුවන්. මහා කාලයක් යන නැති එයා දිගට භවනා කරනවා නම් සමාධියක් හැදිලා එනවා. සමාධිසුවේ ලැබෙනවා. සමාධිසුවේ ඉතින් අර මාර්ගඵලයට හේතු කරන එකේ තමයි ප්‍රශ්නේ තියෙන්නේ. එයා ඒක එහෙම කරන්නේ නැතෝ එයා නුවණ සහිතව විපස්සනා කරන්න ගත්තා නම් එතෙන් නුවණක් එකතු වෙනවානේ. යෝනිසෝ මනසිකාරයක් එකතු වෙනවා. අතම මේ මාර්ගඵල කියන්නේ සමාධියක් නෙමෙයිනේ කතා කරන්නේ විශේෂයෙන්ම. අවබෝධයක්නේ, ප්‍රඥාවක්නේ නේද? නැත්තම් අපි කියමු ඒ තුල කෙලස් ප්‍රහාණයක්නේ අපි කතා කරන්නේ. එතකොට පළවෙනි මාර්ගඵලයේදී සක්කාය දිට්ඨිය, විචිකිච්ඡාව, සීලබ්බත පරාමාස කියන සංයෝජන තුනක් ප්‍රහාණය වීමන්නේ කතා කරන්නේ. අපි කොහොමද වෙරිෆයි කරන්නේ, දැනගන්නේ? දැන් මේ වෙනකොට මේ හිතේ මෙන්න මේ සංයෝජන තුන ප්‍රහාණය වෙලයි තියෙන්නේ කියලා කොහොමද දැනගන්නේ? ඉතින් එතනනේ බලන්න පුළුවන් හැකියාව තියෙන්න ඕනේ. ඒකටත් හැබැයි බුදුහාඳුරෝ දීලා තියෙනවා. දැන් ඔය කෝසම්බි සූත්‍රය කියලා සූත්‍රයක් එනවා මජ්ක්‍ධිම නිකායේ. ඒකේ පෙන්නනවා ක්‍රයිටීරියන් එකක්. ඒකේ පෙන්නනවා හොඳ මේ හොඳ ප්‍රතිපදාවක්. මේ ප්‍රත්‍යවේක්ෂා හයක් මට මතක විදිහට හයක් හෝ හතක්. ඒකම කළා කළා බලන්න කියනවා. ඒකම කළා කළා බලන්න කියනවා. මා මේක විශේෂම සෝතාපට්ටි ඵලය කියන එක ඒකෙන් පෙන්නලා දීලා තියෙනවා. ඒ පෙන්නන ඒ උපමාන 6 පාවිච්චි කළා නැවත නැවත තමන්ගේ හිතේ බලන්න එනවා. දැන් ඒතර මම කොහොමද තව කෙනෙක්ගේ හිතක් බලන්නේ? මට පුළුවන් ද කෙනෙක්ට මාර්ගඵල දෙන්න? නේද? එහෙම එකක් අමාරුයි ඉතින්. ඒ නිසා අපිට දැන් හිතන්න දැන් සාරිපුත්ත මහරහතන් වහන්සේ බණ කීක ඉන්නකොට දැන් එච්චර ලස්සන උපමාවක් කවුද ඒ ස්වාමීන් වහන්සේ මට මතක නෑ නම. يعني සාරිපුත් සානසේ බණ කියනවා. බණ කියද්දී දැන් අර සානසේ බණ අහලා රහත් වෙලා. හැබැයි කියන්නේ නෑ සාරිපුත් සානසේ තවත් බණ කියනවා. බුදුහාඳුරෝ ඈදී දැන් සාදුකාර දෙනවා. උදානාවක් ප්‍රකාශ කරනවා. ඔන්න මෙන්න ආශ්චර්ය දේවල්. අනේ මේ සාරිපුත්ත මේ තාමත් බණ කියනවා. අර ආයශුතුන් රහත් වෙලා තියෙන ප්‍රකාශ කරන්නේ. මේ ධර්ම ගෞරවයෙන් අහන් ඉන්නවා. බුදුහාඳුරෝ ඒක දැකලා සාදුකාර දෙනවා. ඉතින් සාරිපුත්ත සානාසට මේ තේරෙන්නේ නැහැ කියන එක එකපාරට කියාගන්න බැහැනේ ඉතින් නේද? ඉතින් එතකොට ලේසි නැහැ. ඉතින් ඒක අනිත් පැත්තක් තියෙනවා. දැන් බුදුහාඳුරෝ ගාවටම කට්ටිය කියලා මම රහත් වුණා කියලා ප්‍රකාශ කරනවා. හැබැයි රහත් වෙලා නැහැලු. ඔව් ඉතින් ඒකයි. දැන් ඔයත් අන්න හරි සුසීම සූත්‍රය තියෙනවා. දැන් සුසීම සානාසත් අහන දැන් මේ ස්වාමීනි ඔබ වහන්සේ ගාවට ඇවිල්ලා කට්ටිය කියනවානේ මේ මමත් රහත් වුණා මමත් රහත් වුණා. ඉතින් මේ ඔක්කොම රහතන් වහන්සේලාද? එතකොට බුදුහාඳුරෝ කියන්නේ ඇතැම්ම අය රහතන් වහන්සේලා ඇතැම්ම අය රහත් වෙලා නැහැ. ඉතින් ඒකයි මේ වැදී හරි නිශ්චයක් ගන්න අමාරුයි. අපිම රැවටෙන්න පුළුවන්. අපිම මේ පුංචි දෙයක් ලොකු තැනක තියන්න ඉඩ තියෙනවා. පුංචි සමාධියක් අපි මාර්ගඵල සමාධියක් කියලා ඵල සමාපත්තියක් කියලා අත් දක්වන්න ඉඩ තියෙනවා. එතකොට අපි කලබල වෙලා අපි ඇඳගෙන නේද ලොකු තැනක අපිව තියාගෙන අපි ප්‍රකාශ කරගෙන මම දැන් මාර්ගඵල ලාභියෙක් මම දැන් රහතන් වහන්සේ කෙනෙක් කියලා ප්‍රකාශ කරගෙන එහෙම යන එක තේරුවන්නේ නැහැ. ඉතින් ඒකයි ඥානාරාම සාන්නහසල එහෙම කියන්නේ. ඒව සම්බන්ධයෙන් මොකක්ද කියන්නේ අප්පිච්චතාවයක් ඇති කරගන්න කියනවා. අධිගම අප්පිච්චතාවයක් කියලා පැත්තක් පෙන්වන්නේ ඒකයි. ඒ කියන්නේ කිසිම දෙයක් ලැබුවට තිබුණට ප්‍රකාශ කරන්න යන්න එපා කියනවා. අධිගම සම්බන්ධයෙන් අප්පිච්චතාවයක්. ආයි පෙන්වන්න යන්නේ දැන් අර මේකෙත් කිව්වේ මොකක්ද හරි ලස්සන ප්‍රකාශයක් ඔකෙන්නේ අර මේ මොකක්ද මේ 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 අපේ දිනචරියාව පිට දෙන්නකෝ. ඒ කියන්නේ ඇත්තට මේකයි මේ මේ ඒ සංඝ පීත්‍රුන් වහන්සේලාගේ තියෙන වටිනකම ඒකයි. දැන් මේ ඥානාරාම සාන්නාසලේම ඔක්කොම ගුණ වඩලා හැංගිලා හිටිය කට්ටිය. නිකන් සෝබන දාන්න ගිහිල්ලා නැහැ නේ මොකක්වත් නේද? නිකන් කෑ ගහන්න ගිහිල්ලා නැහැ. අඳුර පාන්න ගිහිල්ලා නැහැ. උන්වහන්සේ සියලු ගුණ වඩාගෙන පැත්තටලා ඉන්නවා. අහිංසකව ජීවත් වෙනවා. නිකන් අර කොඩි දාන්න යන්නේ නැහැ. ඔව් අනිත් අය දන්නෙත් නැහැ ඉතින්. උන්වහන්සේ අප්‍රසිද්ධයි අප්‍රසිද්ධයි මම කියලා හිතේ කනගාටුවක් ඇත්තෙත් නැහැ. නේද? දැන් අපිට ඕනේ පොඩ්ඩක් දැනෙන අපි ප්‍රසිද්ධ වෙන්නනේ. පොඩ්ඩක් දැනෙන කෑ ගහන්නනේ වැඩ පෙන්නන්නනේ මේ මමත් පොරක් කියලා කියාගන්නනේ. එහෙම මානසිකත්වයක් උන්වහන්සේට නැහැ. එතන බලන්න ඕනේ කොයිතරම්නම් ගැඹුරක් නැතද තියෙන්නේ නේද? යම්සේ කෙනේ පොඩි දෙයක් දැනගෙන එයාට ඒක ලෝකෙට හෙලික් කරගෙන කෑක් ගහගෙන ගොඩියක් දාගෙන ඉස්සරහා මුල් පුටුව අරගෙන යෑ මේ මානසිකත්වයයි අර වගේ සාමීන් වහන්සලා සියල්ල දැනගෙන මේ කැලේකටලා ඉඳීමයි අතර තියෙන මානසිකත් දෙකේ වෙනස නේද? බලන්න ඉතින් එතන පුදුම ගැඹුරක් නේ තියෙන්නේ. දැන් මෙතන උන්වහන්සේ කියනවා මේක ලස්සන එකක් අදත් කියවුණා මට මේකම මේ බැලුවේ මට දැන් අමතින්නේ අනෙකෙකුට හිරිහැරවනසේ භාවනාවක් පවා නොකිරීම ඔබ යුතුයකම නම් අනුන් මැද තමා ගුණවත්කම් සපංකම් හුවා දැක්වීමක් ඔබට ඕන නැත ඉවරයි එච්චරයි නේද ඔයා අනිත් අය ඉදිරියේ නිකන් ඔයා පැහැය වෙන්න යන්න එපා ඔයා ඉන්නේ දෙකේ පන්තිරලා ඉන්න කෑ ගහන්න යන්න එපා හැබැයි වඩන්න නේද දැනගෙන ඉන්නේ ඒක 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 අර දන්නෝ දනිති එච්චරයි කතා කරද්දී හැසිරෙද්දී නේද අපිට දැන් දැන් බුදුහාඳුරේ ඒකත් කියලා තියෙනවා සතම් සූත්‍ර දේශනාවල තියෙනවා කොහොමද හඳුනගන්නේ අත්‍තරම නේද ගුණවතෙක්ව සත්පුරුෂයෙක්ව රහතන් වහන්සේ කෙනෙක්ව මාර්ගඵලලාභීව කොහොමද හඳුනගන්නේ කාලයක් තිස්සෙම ඇසුරු කළා ඒ ඇසුරු කරන කෙනාත් නුවණ සහිත කෙනෙක් වෙලා යත් භවනා කරන කෙනෙක් වෙලා එහෙම හසුරු එහෙම හඳුනාගත්තොත් පමණයි පහසු නැහැ තේින්ද අපිට ඒ කියන්නේ අර මේ කාලේ ඉතින් ටට්ටක් ගාලවා දීලා දානවා තේින්ද ඉතින් එහෙනම් තේින්නත් පුළුවන් නොතිබෙන්නත් පුළුවන් අපි බොරුවට මේ බොරුවට ඉතින් අර බොරු එහෙම කරනට වඩා වැඩේ කරගෙන යනනම් එච්චරයි ඉතින් ඉතින් මේ අර මේ පාටි දාන දේවල් නෙමෙයි මේවා ඒ කියන්නේ පාටි දාන්න කෙනෙක් නැත්තම් හරි හොඳයි එහෙනම් ඉතින් වෙන අපි දැන් පැයකමාරකටත් වඩා අපේ සාකච්ඡා කෙරලා තිනවා කාටද පුණ්‍යානුමෝදනා කරන්න පුළුවන් අපේ ධම්ම රමිතේ නම් පුණ්‍යානුමෝදනා කරනවා
අවසරයි ස්වාමීන් වහන්සේ අද සුපුරුදු සනිඳා දවසේ දීගිනිගායේ පාටික වර්ගයේ සංගීත සූත්‍රය අසුරු කරගෙන බොහෝ ධර්ම කරුණු සාකච්ඡා කරන්නට ලැබුණා මේ තිලින් ජනිත කරගත් ආශීල පුණ්‍ය සම්භාර ධර්මියෝ ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේ ප්‍රදාන කොටගත් මේ භූමියේ වැඩවසන සියලු මහා සංඝරත්නයට හේතු වාසනායි උන්වහන්සේලා නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා කියලා. ඒ වගේම සියලු දේව බමු සේනාවටත් සංසාරගත සියලුම ඥාතින්ටත් මේ පින් එක ලෙස හේතු වාසනා වේවා කියලා ගාථා සජ්ජායනා කරලා පින් අනුමෝදන්. එත්තවතා චම්මේහි සම්පදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පති සිද්ධියා එත්තවතා චම්මේහි සම්පතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දිමුදා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තවතා චම්මේහි සම්පතම් පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దిక පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దిక පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దిక පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මං පර ඉදං ඕ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං ඕ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං ඕ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගම සතං සමාගම හෝතු යාව නිබ්බාන පත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගම සතං සමාගම හෝතු යාව නිබ්බාන පත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගම සතං සමාගම හෝතු යාව නිබ්බාන පත්තිය සාදු සාදු සාදු